නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පහුගිය සති කීපයකට කලින් අවසන් කළා අලගද්දූපම සූත්‍රය. ඒකදී අපි සෑහෙන දුරකට සාකච්ඡා කළා කොහොමද එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් උන්වහන්සේගේ හිත තුළ හටගත්ත යම්කිසි දෘෂ්ටියක් මුල් කරගෙන එක්තරා අන්දමක අනතුරකට පාත්‍ර වුණේ, එහෙමත් නැත්නම් ඒ දෘෂ්ටිය තමා තුළ මුල් බැසගත්තේ, ඒක කොහොමද ඊළඟට අනෙකුත් භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා සමනය කරන්න ඉවත් කරන්න උත්සාහවන්ත වුණේ, නමුත් උන්වහන්සේලා අසාර්ථක වුණාට පස්සේ කොහොමද බුදුරජාණන් වහන්සේට ඒක ගිහිල්ලා පැමිණිල්ලක් වශයෙන්, එහෙමත් නැත්නම් ඒ භික්ෂුන් වහන්සේව නිවැරදි කරන්න කියන ආයාචනයක ස්වරූපයෙන් කොහොමද ඒක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ, ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කොහොමද නානා ප්‍රකාර උපමා උපමේය පාවිච්චි කරලා ඒ ස්වාමීන් වහන්සේව හරි මාර්ගයට ගන්න, උන්වහන්සේ තුළ නිවැරදි අවබෝධයක් ඇති කරන්න උත්සාහවත් වුණේ කියන වගේ කාරණා ටිකක් සහිතව අපි අලගද්දූපම සූත්‍රය ගැන සැහැන් දුරට සාකච්ඡා කළා. ඉතින් අද මම තවත් ටිකක් ඊට සමාන්තර වගේ සූත්‍රයක් තෝරගත්තා, තවත් අපිට ටිකක් ගැඹුරට මෙබඳු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඒ සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ කන්ද සංයුත්තයේ. ඒ සූත්‍රයට නම දීලා තිනවා යමක සූත්‍රය කියලා. ඉතින් මෙතන ඇත්තටම පාදක වෙන්නේ යමක කියන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ හිතේ ඇති වෙච්ච අර වගේම අමුතුම අන්දමක වැරදි දෘෂ්ටියක්. එතකොට මේ වැරදි දෘෂ්ටි නැතිවීම බොහෝ විට භික්ෂුන් වහන්සේලාට එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙලා ගත කරන පිරිසකට තැනැත්තෙකුට වෙන්න පුළුවන් අකරතැබ්බයක් කියලා කියන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් ගෙදර දොරේ අමුදරුවන් ආරක්ෂා කරගෙන ඒ කටයුතු වලටම අවධානය යොමු කරගෙන ඒ කාම භෝගී ජීවිතයක් ගත කරන සාමාන්‍ය ගිහි පින්වතුන්ගේ හිත්වල හුඟක් වෙලාවට මේවා පහළ වෙන්න තියෙන ඉඩකඩ ටිකක් අඩුයි. මොකද ඒ අයට වෙන දේවල් තියෙනවා කල්පනා කරන්න. ඒවල් දොරවල් වල ප්‍රශ්න තියෙනවා, යාන වාහන වල ප්‍රශ්න තියෙනවා, දේශපාලනය පිළිබඳ ප්‍රශ්න තියෙනවා, කෑම බීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා, රැකියා ස්ථාන ගැන ප්‍රශ්න තියෙනවා, අමුදොරවන් පිළිබඳ ප්‍රශ්න තියෙනවා, නානාමාදිරිය ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඒ අයගේ හිත්වල මේ වගේ දේවල් පහළ වෙන්න ටිකක් ඉඩකඩ අඩුයි. ඊට පස්සේ ඒ අය යම් අවස්ථාවක ආධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වෙලා ඒවා කෙරෙහි යම්කිසි අවබෝධයක් ඇති කරගන්න උත්සාහවත් වෙලා ඊළඟට ඒවට වැඩි අවධානයක් යොමු කරමින් කාලය ගත කරද්දී ඇතැම් විට ඒ වැරදි අවබෝධයන් එහෙමත් නැත්නම් වැරදි ආකාරයේ තීරණ වලට බැස ගැනීම, විවිධ දෘෂ්ටීන් වලට බැස ගැනීම වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි මීට කලින් සාකච්ඡා කරපු සූත්‍රයකදී මට මතකයි ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙම දීපු පිළිතුරක තිබුණේ ඒ කොහොමද භික්ෂුන් වහන්සේලා අතර එහෙමත් නැත්නම් මේ ආධ්‍යාත්මික ජීවිතේට නැඹුරු වෙච්ච පිරිසක් අතර ගැටුම් හටගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් පැනනගගහම එතෙන්ට දෙන පිළිතුර තමයි මේ දෘෂ්ටි නිසා, නැත්නම් දෘෂ්ටීන් වල බැස ගැනීම නිසා, දෘෂ්ටීන් උපාදාන කිරීම නිසා, ditthi උපාදාන නිසා තමයි ඒ එක්තරා අන්දමක මත ගැටුම් එහෙමත් නැත්නම් විරසක වීම, ඕනෝන් කෙරෙහි අප්‍රසාදය පහළ කර ගැනීම, ප්‍රශ්න ඇති කර ගැනීම සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා මේ දෘෂ්ටීන් අපේ හිතවල පැලපදියම් වුණාම ඒවෙන් ගලව ගන්නවා කියන එකත් පහසු නෑ. ඒ නිසා අපි ආධ්‍යාත්මික ජීවිතයකට උත්සාහත් වෙන පිරිසක් වශයෙන් මෙන්න මෙබඳු අවධානමක් අපේ ඉදිරියේ තියෙනවා. මෙබඳු වැරදි දෘෂ්ටි වලට බැස ගැනීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒව ගැන මම ටිකක් සැලකිලිමත් වේ යුතුයි. මෙබඳු දෘෂ්ටීන් මගේ හිතේ ඇති වෙලා තියෙනවද කියලා එක්තරා අන්දමක බොහොම නිහතමානීව විටින් විට බැලිය යුතුයි. ඒ වගේමයි බොහොම විවෘත මනසකින් යුක්තව අපි ඒ ආධ්‍යාත්මික ජීවිතය ගත කළ යුතුයි කියන දිශාවක් ඔස්සේ අපි කල්පනා කරනවා නම්, අපි ඒ විදිහට කටයුතු කරනවා නම්, එතකොට මේ වගේ ආධ්‍යාත්මික ජීවිතයේදී අපිට මුහුණ පාන්න වෙන ගැටලු සම්බන්ධයෙන් අපිට සෑහෙන දුරකට ඒවා විසඳාගෙන ඉස්සරහට යන්න පුළුවන් හැකියාව තියෙනවා. හුඟක් වෙලාවට වෙන්නේ හිත දෘෂ්ටිගත වුණාම, දෘෂ්ටියකට බැහැගත්තාම, ඒකේ තදින් එල්බ ගත්තාම අර වෙන කෙනෙක් කියන දේ ඇහෙන්නේ නැහැ, ඒක අහන්න හිතෙන්නේ නැහැ. තමන්ගේ දෘෂ්ටිය දැඩිව පරාමර්ශනය කරගෙන ඒකම ඇත්ත අනිත් සියල්ල බොරු කියන තැන ඉඳගෙන තමයි කටයුතු කරන්නේ. එතකොට වෙන කෙනෙක් ඇවිල්ලා කිව්වට ඕක වැරදි කියලා අපිට පිළිගන්න හිතෙන්නේ නැහැ. ඊළඟට වෙන කෙනෙක් ඇවිල්ලා වෙනත් මතයක් ඉදිරිපත් කළාට ඒක අපිට පිළිගන්න සලකලා බලන්න හිතෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි ගත්ත මතයම දරාගෙන ඒ තුලම හිත තැම්පත් කරගෙන කටයුතු කරන ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. එතකොට එහෙම දෙයක් කරන්නේ නැතිව අපිට පුළුවන් නම් චුට්ටක් කවුරු හරි කෙනෙක් වෙනත් මතයක් ඉදිරිපත් කරාම, එමත් නැත්නම් වෙනත් කෙනෙක් වෙනත් අදහසක් ඉදිරිපත් කරාම මේ පිළිබඳවත් එක්තරා ආන්දමක නම්‍යශීලී බවකින් විවෘත බවකින් විමසා බලන්න පුළුවන් නම්, ඒ නිසා ඉබඳු මට්ටමක අපි කටයුතු කරනවා නම් ඉබඳු ආකල්පයක් නම් අපේ තියෙන්නේ ඉබඳු එතකොට දෘෂ්ටිගත වෙන්න තියෙන හැකියාව සෑහෙන අඩුයි කියලා කියන්න පුළුවන්. අපිට දැන් අපේ මේ සාකච්ඡාවට නැත්නම් අද මේ මාතෘකාවට පිවිසෙන්න පුළුවන්. ඒකෙදිත් තවත් ඕනනම් අපිට කරුණක් එකතු කරන්න පුළුවන්. මේ මෑතකදී අපි සාකච්ඡා කරා චංකී සූත්‍රය කියලා සූත්‍රයක්. මේ චංකී සූත්‍රයේදීත් ඇත්තටම චංකී කියන ඒ බ්‍රාහ්මණ තරුණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, මේ අපි බ්‍රාහ්මණ වංශිකයින් පිළිගන්න විවිධාකාර ධර්මයන් තියෙනවා, වේදාන්ත තියෙනවා. ඉතින් අපි ඒ සියල්ල නිවරදී කියලා හඟිනවා, නිවරදී කියලා සලකනවා. අනිකුත් සියල්ල අපි බොරු අසත්‍ය කියලා සලකනවා. ඉතින් එතකොට එහෙම සලකනකොට මේ බුදුරජාන් වහන්සේ අහනවා, ඒක එහෙම කරන එක නිවරදිද? එහෙම නැත්නම් ඊට වඩා නිවරදි දෙයක් තියෙනවද? කොහොමද අපි එතෙන්දි පිළිපැදිය යුත්තේ? කියන වගේ අන්න වගේ අදහසක් බුදුරජාන් වහන්සේගෙන් අහනවා. ඉතින් මේ මට්ටමේදී බුදුරජාන් වහන්සේ මතක් කරන කාරණාව තමයි මේ දේවල් හා සම්බන්ධයෙන් අපි අවබෝධය ඇති කරගත හැකි. එහෙමත් නැත්නම් දේවල් හා සම්බන්ධයෙන්, එහෙමත් නැත්නම් අපිට දහම සම්බන්ධයෙන්, දැනුම සම්බන්ධයෙන් අපි තුල අවබෝධය ගොඩනගා ගත හැකි ක්‍රම පහක් බුදුරජාණන් වහන්සේ එතෙන්දි කතා කරනවා. ඒකක් තමයි ශ්‍රද්ධාවෙන්. අපි ශ්‍රද්ධාවෙන් යම්කිසි තැනැත්තෙක් පිළිබඳව යම් ශ්‍රද්ධාවක් ඇති කරගෙන ඒ අනුව අපි ඒක නිවැරදි කියලා හිතාගෙන කටයුතු කරන්න ඉඩ තියෙනවා. ඒක අනුව අපි හදාරන්න, ඒක තව විමසන්න, ඒ තැනැත්තා කෙරෙහි, ඒ දහම කෙරෙහි අපේ හිතේ ශ්‍රද්ධාවක්, ගෞරවයක් ඇති කරගෙන ඒක තව තව ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. ඒක එක ක්‍රමයක් වශයෙන් පෙන්වනවා. ඊට පස්සේ අපේ හිතේ රුචියක්, එහෙම නැත්නම් හිතේ කැමැත්තක්, හිතේ ස්වභාවයෙන් ඒ දහමකට නැත්නම් පුජ්‍යලයකට ආපු ආසාවක්, කැමැත්තක්, ප්‍රසාදයක් නිසා ඔන්න අපි එයාගේ දහම, එහෙම නැත්නම් ඒ ඉගෙනුම අපි ඉගෙන ගන්න, තව තව විමසා බලන්න, ඉතින් උත්සාහයක් දරන්න ඉඩ තියෙනවා. ඒ රුචි කියන මට්ටම දෙවනි ක්‍රමයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඊළඟට තවත් ක්‍රමයක් වශයෙන් පෙන්වනවා අනුස්සව කියලා. ඒ කියන්නේ අපි පාරම්පරිකව කාලාන්තරයක් තිස්සේ යම්කිසි දහමක්, යම්කිසි ඉගෙනුමක් සමාජගත වෙලා තියෙනවා, පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා තියෙනවා. අන්න ඒ බඳු අවස්ථාවකදී අපිත් ඒ දහම අහන්න සැලැස්සුවොත්, අපිටත් ඒ දහම අහන්න ඉඩ ලැබුණොත්, ඒ පොත්පත්වල සඳහන් වෙලා තියෙන දේවල් කියවන්න ලැබුණොත්, එමත් නැත්නම් ඒ ගුරු පරම්පරාවෙන් ආපු දේවල් අහන්න කියවන්න අපිට ලැබුණොත්, ඒ අනුව අපි ඒක නිවැරදි කියලා හිතාගෙන, ඒ අනුව අපිත් කටයුතු කරගෙන ඒක තුල තව ටිකක් විමසා බැලීමක් කරන්න, ඒවා මතක තියාගන්න, ඒවා ඉගෙන ගන්න පෙළඹෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒක තුන්වෙනි ක්‍රමයේ වශයෙන් බුදුරජාන් වහන්සේ මේ දැනුම නැත්තම් අවබෝධය ඇති කරගැනීමේ එක තවත් ක්‍රමයක් වශයෙන් පෙන්ලා දෙනවා. ඊට පස්සේ හතරවෙනි ක්‍රමයේ වශයෙන් බුදුරජාන් වහන්සේ ආකාර පරිවිතක්ක කියන ක්‍රමයක් පෙන්වනවා. කොහොමද අපිම දේවල් සෑහෙන දුරට ඉගෙනගෙන, ඒවා මතක තියාගෙන, ඒවා හා සම්බන්ධයෙන් අපේ හිතේ සෑහෙන විමසීමක්, විමසා බැලීමක්, එහෙමත් නැත්නම් චින්තාමය ප්‍රඥාවක් දිනු කර ගැනීමක් හරහා අන්තිමට කොහොමද අපි දේවල් නිවැරදිව අවබෝධ කරගන්නේ, එහෙමත් නැත්නම් ඒවා ගැන යම් තක්සේරුවක් කරන්නේ කියලා ඒ තවත් ආකාර පරිවිතක කියලා හතරවෙනි ක්‍රමයක් කියලා දෙනවා. ඊට පස්සේ පස්වෙනි ක්‍රමයක් කියලා දෙනවා දිට්ඨි නිජ්ජානකන්ති කියලා. මේ වෙනකොටත් සමාජයේ ස්ථාපිත වෙච්ච යම්කිසි දෘෂ්ටීන් තියෙනවා, යම්කිසි මතවාද තියෙනවා, එහෙමත් නැත්නම් පිළිගත් න්‍යායන් තියෙනවා. අපිත් ඒවා ටිකක් විමසලා බලලා, අපේ මනසින් විමසලා බලලා, ඒවයා නිවරදී කියන මතයට අපිත් එළඹෙන්න ඉඩ තියෙනවා. ඔන්න ඒ වගේ ක්‍රම පහක් බුදුරජාන් වහන්සේ මේ චංකී සූත්‍රයේදී, මජ්ක්‍ධිම නිකායේ චංකී සූත්‍රයේදී කියලා දෙනවා. ඉතින් මේ අවස්ථා පහ සම්බන්ධයෙන්ම බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ අවස්ථා පහෙන් එකක් හෝ කීපයක් හෝ භාවිතා කළා. අපි මේ නුවණ දියුණු කරගන්න, මේ අපි හදාරන, අපි පිළිගත්ත දහම තව තව වඩා ගන්න උත්සාහත් උනාට ප්‍රශ්නයක් නැහැ. මේ වගේ දෙයක් කරන්න වේවි. හැබැයි හැමතිස්සෙම විවෘත මානසිකත්වයක් අපේ හිත තුළ තබාගෙන මේ ක්‍රම පහෙන් එකක්වත් අපි දැඩිව අරගෙන නැත්නම් මේ ක්‍රමය හරහා යද්දී අපි හදාරන දහම, අපි ඉගෙන ගන්නා යම්කිසි ධර්මය අපි ඒකාන්තයෙන් සත්‍යයි, මෙයමයි සත්‍ය, අනිත් සියල්ලම සාවද්‍යයි, අනිත් සියල්ලම බොරු කියන තැන ඉඳලා කටයුතු කරන්න ගත්තොත් ඒක නිවැරදි නැහැ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒකට ක්‍රම පහක් කියලා දෙනවා. සද්ධා, ෘචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිඥානක්ඛන්ති කියලා. ඒතර මෙන්න මේ ක්‍රම පහෙන් අපිට පුළුවන් යමක් ඉගෙන ගන්න, හදාරන්න, මේ තුල අපි ඉගෙන ගන්න දේ තුල සත්‍ය තියේවි කියලා යම්කිසි විශ්වාසයක් ඇති කරගෙන ඒ සත්‍යයට විවෘත වෙන්න, ඒකට ලං වෙන්න උත්සාහත් වෙන්න පුළුවන්. හැබැයි අපි තුල තාමත් ඇත්ත වශයෙන්ම සත්‍ය අවබෝධ වෙච්ච තත්ත්වයක් නැහැ. ඇත්ත වශයෙන්ම අපි සත්‍ය අවබෝධ කරගෙන නැහැ. තාම නිකන් මේ මතු පිටින් අතගෑමක් තමයි කරන්නේ. ඒතකොට ඒ තමා තුල සත්‍ය අවබෝධ වෙලා නැති මට්ටමකදී බුදුරජාන් වහන්සේ නිසා විශේෂයෙන් මතක් කරනවා විවෘත මානසිකත්වයක් තියාගන්න. කොයි වෙලාවකදී හරි තමන්ට මේ දැන් ශ්‍රද්ධාවෙන් අදහන දෙයට වඩා වෙනත් ශ්‍රද්ධාවෙන් අදහපු නැති දෙයක් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මෙන්න මේකෙත් සත්‍යයක් තියෙනවා, මේකත් පොඩ්ඩක් විමසලා බලන්න කියලා යම්කිසි අදහසක් ඉදිරිපත් කළොත් අර තමන්ගේ මතේම දැඩිව එල්බගෙන ඉන්නේ නැතුව ඒ අලුතෙන් ආපු අදහස ගැනත් විමසා බැලීමක් කරන්න තරම් විවෘත භාවයක් හිතේ පවත්ව ගන්න කියලා මත මේ අදහසක් ඉදිරිපත් කරනවා. ඉතින් ඒ කියන්නේ අපි තුලම සත්‍ය දකින්නේ නැතිව, අපිටම සත්‍ය අවබෝධ වෙන්නේ නැතිව තාමත් අපි බතු පිටින් බාහිරව හදාරන මට්ටමේදී අපි තුල පුදුම විවෘත මානසිකත්වයක් තබා ගත යුතු වෙනවා. ඒක සත්‍යානුරක්ෂණයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දෙවැනි මට්ටම වශයෙන් තමයි පෙන්වන්නේ සත්‍යානුබෝධය කියලා. කොහොමද මේ දහසකුත් එකක් විවිධාකාර මතිමතාන්තර තියෙද්දි, විවිධාකාර ඉගෙනීම් තියෙද්දි, ආගම් ආදී নানা ප්‍රකාර දේවල් තියෙද්දි අපි කොහොමද අපි තෝරගත්ත මාර්ගය හරහා ගිහිල්ලා, ශ්‍රද්ධාව පිහිටපු මාර්ගය හරහා ගිහිල්ලා අපි කොහොමද සත්‍යයට ලං වුනේ? කොහොමද සත්‍ය මෙන්න මේකයි, අනිත් ඒවා නම් දැන් වැඩක් නැහැ, මෙන්න මේක තමයි සත්‍ය කියලා තමා තුල දැකගත්තේ. නිකම් බාහිරින් නෙමෙයි, තනිකර තමා තුල දැකගත්තේ කියන මට්ටමට සත්‍ය අවබෝධයට එනකන් බුදුරජාන් වහන්සේ කියනවා අර වගේ විවෘත මානසිකත්වයක් පවත්ව ගන්න. සත්‍ය අවබෝධයට පැමිණියට පස්සේ ඒ ක්‍රමයම, ඒ සත්‍ය අවබෝධයට පැමිණීම සඳහා පාවිච්චි කරපු ක්‍රමයම නැවත නැවත බහුලීකృత කළා. සත්‍යානුපත්ති කියන ඒ පූර්ණ අවබෝධයක් දක්වා පැමිණෙන්න කියලා එහෙම අදහසක් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් අනුව අපිට තේරෙනවා මේ දෘෂ්ටීන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙනකොට එතනත් කියවෙන ඒ දිට්ඨි නිඥානක්ඛන්ති කියන මට්ටම මේ වෙනකොටත් සමාජයේ ස්ථාපිත වෙච්ච, සමාජයේ පිළිගත්තු විවිධාකාර ඉගෙනුම් තියෙන්න පුළුවන්, විවිධාකාර මතවාද තියෙන්න පුළුවන්. අපිත් ඒවා විමසලා බලන්නත් වටිනවා. ඒ බලලා අපේ හිත තුළ යම්කිසි ඒ කෙරෙහි විශ්වාසයක්, ඒක පිළිගැනුමක් අපි ඇති කරගත්තත් ඒත් අපි තුළ යම්කිසි විවෘත භාවයක් පවත්වා ගැනීම වැදගත් වෙනවා. මොකද තාම අපි ඒ දහම අවබෝධ කරගෙන නැහැ. අපි තුළ මේක අවබෝධ කර ගැනීම වටිනවා. ඊටපස්සේ ඒකේ බුදුරජාන් වහන්සේ තමා තුළ ඒ දැකීම, තමා තුළ නුවණින් අවබෝධ කර ගැනීම කියන පැත්තේ ඍජුවම පෙන්වන්නේ සතිපට්ඨාන පැත්ත. කොහොමද මේ හිත තුළ යම්කිසි අදහසක් තියෙනකොට, හිත තුළ යම්කිසි රාගයක්, ද්වේෂයක්, මෝහයක් තියෙනකොට ඒ මොහොතේදී, ඒ අවස්ථාවේදී ප්‍රත්‍යවේක්ෂා කරන්නේ? ඒ අවස්ථාවේදී කොහොමද ඍජුව දැනගන්නේ? ඒ ඍජු අත්දැකීම, ඒ ඍජු අත්දැකීමට වහල් නොවී ඒ ඍජු අත්දැකීම තුළ නිවැරදි අවබෝධයක් ඇති කර ගැනීම බුදුරජාන් වහන්සේ කියනවා අර කියපු ක්‍රම පහට වඩා සම්පූර්ණයෙන් පරිබාහිරයි කියලා. ඒක මේ ශ්‍රද්ධාවෙන් ඇදහීමක් නෙමෙයි, ඒක තමන්ගේ ආසාවට ගත්ත ඇදහීමක් නෙමෙයි, එමත් නැත්නම් පරම්පරාවෙන් ආපු නිසා කරපු පිළිගැනීමක් නෙමෙයි, ඉතින් කල්පනා කළා තේරුම් ගත් එකක් නෙමෙයි. ඒ වගේමයි දැනට තියෙන මතයක් ගැන කල්පනා කළා ගත්ත පිළිගැනීමකුත් නෙමෙයි. මේ මොහොතේදී, මේ අවස්ථාවේදී හිත දිහා බලලා හිතේ පහළලා තියෙන ස්වභාවය තමා විසින්ම දැකගෙන, ප්‍රඥාවෙන් දැනගෙන දැකගෙන ගත්ත අවබෝධයක්. ඒ පැත්ත තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මතක් කරලා දෙන්නේ. ඒ නිසා අපි එබඳු පසුබිමක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කියන පසුබිමේ තියාගෙන අවබෝධය තුල පිහිටාගෙන අපි මේ මාතෘකාවට පිවිසෙමු. එක්තරා අවස්ථාවකදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරනවා. ඉතින් ඒ වෙනකොට එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේගේ නම තමයි යමක කියන භික්ෂුන් වහන්සේ. ඉතින් උන්වහන්සේට ඇති වෙනවා හිතේ එක්තරා අන්දමක විතර්කයක්. ඒක වර්ධනය වෙනවා දෘෂ්ටියක් දක්වා. ඒක බරපතල දෘෂ්ටියක් වශයෙන් දැන් උන්වහන්සේගේ හිතේ පළපදියම් වෙනවා. මොකද්ද ඒ දෘෂ්ටිය? තථාහං භගවතා ධම්මං දේශිතං ආජානාමි යථා කීනාසවස්ස කීනාසවෝ බික්ඛු කායස බෙහෙදා උච්චිජ්ජති විනස්සති නොහෝති පරම්මරණාති. එතකොට මේ ස්වාමීන් වහන්සේගේ හිතේ ඇතිවෙච්ච අදහස තමයි මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධහමට අනුව මම තේරුම් අරගෙන තියෙනවා, මම දැනගෙන තියෙනවා. මොකද්ද ඒ? තමයි යම්කිසි සීනාශ්‍රමයන් වහන්සේ නමක්, ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් කය බිඳීමෙන්, ඒ කියන්නේ කය මිය යාමෙන් පස්සේ නැවත දිගට පවතින්නේ නැහැ. එතන එයා අවසාන වෙනවා. මේ හිටියා රහතන් වහන්සේ, හිටියා පුද්ගලෙක්, හිටියා තැනැත්තෙක්. ඒ තැනැත්තා එතනම දැන් අහෝසි වුණා, විනාශ වුණා, නැවත උපදින්නේ නැහැ. බැලූ බැල්මට මේක ඇත්ත වගේ තමයි ඉතින් අපිටත් හැඟෙන්නේ. ඒ කියන්නේ ඉතින් රහතන් වහන්සේ කෙනෙක් හිටියා, මේක ඉතින් උන්වහන්සේගේ අන්තිම භවය. ඊට පස්සේ ඉතින් උන්වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ නැත්නම් අපවත් වුණාට පස්සේ ආයි උපදින්නේ නැහැ. ඉතින් බැලූ බැල්මට ඉතින් ඇත්ත වගේ. හැබැයි මේකේ සෑහෙන ගැඹුරු සූක්ෂම අන්දමේ වැරදි දෘෂ්ටියක් තියෙනවා. ඉතින් මේ වැරදි දෘෂ්ටිය දැකපු අනිකුත් ස්වාමීන් වහන්සේලා දැන් යනවා මේ යමක ස්වාමීන් වහන්සේගේ අදහස වැරදි කියලා එත්තු ගන්නවා. ඉතින් ගේත්තු ගන්නවන්න ගිහිල්ලා ඉතින් උන්වහන්සේට උන්වහන්සේ අහනවා, ඔබ වහන්සේ මෙන්න මේ වගේ මතයක් දරනවද? මේ බුදුරජාන් වහන්සේගේ ධර්මානුව ඒ අරහත්ත්වයට පත්වෙච්ච කීනාශ්‍රවයන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ. දැන් ඉතින් උන්වහන්සේගේ ජීවිතය එතනින් අහෝසි වෙනවා. උන්වහන්සේ එතනින් අවසානයි. මෙහෙම මතයක් ඔබ වහන්සේ දරනවද? ඉතින් එතකොට අර යමක ස්වාමීන් වහන්සේ කියනවා, ඔව් ඒක තමයි මම දරන මතය. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සලා කියනවා, මා ඖසෝ යමක එවං අවච මා භගවන්තං අබ්භාචික්කි නහි සාදු භගවතෝ අබ්බක්ඛාණං නහි භගවා එවං වදෙයි. යමක ඔහොම කියන්න එපා, භාගතුන් වහන්සේ කවමදාවත් ওই විදිහ ධර්මයක් දේශනා කළා නැහැ. මේ විදිහට ඔබ වහන්සේ භාගතුන් වහන්සේ මෙහෙම කිව්වයි කියලා කිව්වොත් එතෙන්දි මේ අභූතයෙන් බුදුරජාන් වහන්සේට චෝදනා කිරීමක් වෙනවා. බුදුරජාන් වහන්සේ නොකිව්ව දෙයක් කීමක් තමයි වෙන්නේ ඔබ වහන්සේ මෙන්න මේ බඳු මතයක් දරනවා නම් කියලා දැන් මේ යමක සාවින්නාසර කියනවා. නමුත් යමක සාවින්නාසර තාමත් මේ කියන දේ ඇයි මේගොල්ලෝ කියන්නේ, මොකද්ද මේකේ තියෙන වැරද්ද කියලා තාම තේරෙන්නේ නැහැ. ඒ දරන මතය තුලමයි එල්බගෙන ඉන්නේ. ඒවම්පිකෝ ආයස්මෝ ආයස්මා යමකෝ තේහි බිකෝ උච්චමානෝ තතේව තම් පාපකම් දිට්ටිගතං තාමසා පරාමස්ස අබිනිවිස්ස වෝහර්ති. දැන් එතකොට මෙතෙන් තවදුරටත් සඳහන් වෙනවා සූත්‍රයේ, අර ස්වාමීන් වහන්සේලා අච්චර උත්සාහ කරද්දිත් මේ යමක ස්වාමීන් වහන්සේ තාමත් අර තමන් ගත්ත වැරදි දෘෂ්ටිය තුල දැඩිව එල්බගෙන ඉන්නවා, ඒක තුලට බැහැගෙන ඉන්නවා, ඒක පරාමර්ශණය කරගෙන දැඩිව අල්ලගෙන ඉන්නවා. තාම ඒ අනුව තමයි උන්වහන්සේ කටයුතු කරන්නේ, උන්වහන්සේ ව්‍යවහාර කරන්නේ, ඒ මතයමයි දරන්නේ. දැන් ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලා තේරුම් ගන්නවා මේක මේ ඉවත් කරගන්න බැහැ. අපි කොච්චර කරුණු කියලා දුන්නත් යමක ස්වාමීන් වහන්සේ තාමත් එයාගේ මතේම තමයි ඉන්නේ. මේ දෘෂ්ටිය අපිට ඉවත් කරන්න තරම් අපිට හැකියාවක් නැහැ කියලා මේක තේරුම් අරගෙන ඒ ස්වාමීන් වහන්සේලා වැඩම කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේව හම්බෙයි. දැන් එතකොට අපිට මතකයි අලගද්දූපම සූත්‍රයේදී ඒ ස්වාමීන් වහන්සේලා වැඩම කළේ කෙලින්ම බුදුරජාණන් වහන්සේව හම්බෙයි. ගිහිල්ලා තමයි කියන්නේ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම වැරදි මතයක් දරනවා, අන්න අර භික්ෂුන් වහන්සේ ඒ නිසා පොඩ්ඩක් උදව් වෙන්න ඒ ස්වාමීන් වහන්සේගේ වැරදි මතය දුරු කරගන්න. දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ගාවට නෙමෙයි ඒ භික්ෂුන් වහන්සේලා ගිහිලා තියෙන්නේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාවට. ගිහිලා උන්වහන්සේට මතක් කරනවා, ස්වාමීනි මෙහෙමයි මේ යමක කියන සාමීන් වහන්සේ මෙන්න මේ වගේ අදහසක් දරන්නේ. අපි ගිහිල්ලා කතා කළා. හැබැයි මේ අදහස වෙනස් කරගන්නෑ, මේ දෘෂ්ටිය වෙනස් කරගන්නෑ. ඒක තුල බොහොම දැඩිව බරපතල විදිහට එල්බගෙන ඉන්නවා. ඔබ වහන්සේ අනුකම්පා කළා, කරුණු කියලා දෙන්න, උන්වහන්සේව හරි මාර්ගයට අරගන්න කියලා ඉල්ලීමක් කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහොම නිශ්ශබ්දව ඒ අදහස නැත්තම් ඒ ඉල්ලීම බාර ගන්නවා. ඉතින් ඊළඟ දවසක සාරිපුත්ත මහරහතන් වහන්සේ සවස් යාමේ ඒ සමංග විවේකයෙන් නැගිටලා ඒ යමක සාමීන් වහන්සේ වැඩ සිටින ස්ථානයට වැඩම කරනවා. වැඩම කළා සාමාන්‍ය ඒ කතාවක නිරත වෙනවා. මුලින්ම ඉතින් ආගියතරතුළු විමසලා බොහොම කුළුපග කතාවක නිරත වෙනවා. ඊට පස්සේ ඒ බඳු සතුටු විය යුතු කතාවක නිරත වෙලා ඉවර වෙලා දැන් තමයි ඔන්න මාතෘකාවට බහින්නේ. අහනවා ඊට පස්සේ මේ ඇත්තද යමක ඔබ වහන්සේ මෙන්න මේ වගේ දෘෂ්ටියක් දරනවා කියන්නේ. ඒ කීනාශ්‍රව වූ රහතන් වහන්සේ මරණින් මත්තේ සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා, නැවත ඉපදීමක් නැහැ. එතකොට මේ කය බිඳීමෙන් පස්සේ සම්පූර්ණයෙන්ම වෙනසිලා යනවා, මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ ආයෙ නැහැ. ඉතින් මෙහෙම මතයක් ඔබ වහන්සේ දරනවා කියන්නේ ඇත්තද? ඉතින් එතකොට යමක ස්වාමීන් වහන්සේත් කියන ඔව් එහෙම මතයක් තමයි මම දරන්නේ. ඒක තමයි ඇත්ත කියලා මම පිළිගන්නේ. ඒ විදිහට තමයි මට මේ බුදුහාමුදුරන්ගේ දේශනාව වැටහිලා තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම කිව්වට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඍජුව ඒකට පිළිතුරක් දෙනවා වෙනුවට දැන් වෙනත් ක්‍රමයකින් තමයි යමක ස්වාමීන් වහන්සේට මේ මතයේ තියෙන දුර්වලත්වය, මේ මතයේ තියෙන සාවද්‍ය බව, මේ මතයේ තියෙන වැරද්ද හේතු ගන්නවා. මොකද එකපාරටම මේ මතේ බිඳිනවා වෙනුවට උන්වහන්සේ ක්‍රමානුකූලව මේ යමක ස්වාමීන් වහන්සේටම ඒ වැරදි දෘෂ්ටියේ තියෙන සාවද්‍ය බව වැටහෙන්න ඉඩ හරිනවා. ඒ සඳහා ඇත්තනම පාවිච්චි කරලා තියෙන්නේ තනිකර විපස්සනාව. උදේ මේ යමක සාමීන් වහන්සේගෙන්ම ප්‍රශ්නාවලියක් නගනවා. ඒ ප්‍රශ්නාවලියට දෙන පිළිතුරු හරහා උන්වහන්සේටම තමා තුළම දහමක් වැඩෙන්න ඉඩ සලස්සලා මේ වර්තමාන මොහොතේ පවා සත්වේ පුජ්‍යලේක් මමෙක් තැනැත්තෙක් පුජ්‍යලේක් සැබෑ වශයෙන් නොලැබෙන බව අවබෝධ වෙන්න සලස්සනවා. මේ වර්තමානයේදී මේ මොහොතේදී පවා සත්‍ය වශයෙන් ලැබෙන සත්වේ පුඤ්ඤලයක් මමෙක් එහෙම ස්වභාවයක් නැත්තම් ඉතින් ආයි මරණින් මත්තේ කෙනෙක් ඉන්නවා කියලා හෝ නැහැ කියලා හෝ ප්‍රකාශ කිරීම කිසිම තේරුමක් නැති කතාවක්. මේ දැනටමත් නැහැ. දැනටමත් මේ සත්වෙක් කියලා කියන්නේ පුඤ්ඤලයක් කියලා කියන්නේ හුදෙක් සම්මුතියක්. ඉතින් ඔන්න ඔය කාරණාව හොඳට ඒ යමක සාමීන් වහන්සේට හේතු ගැන්වෙන පරිද්දෙන් දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ යමක සාමීන් වහන්සේ තුළ විපස්සනා නුවණක් වැඩෙන්න ඉඩ සලස්සනවා. තංකින් මඤ්ඤසාවසෝ යමක රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. දැන් එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ යමක සාමීන් වහන්සේගෙන් අහනවා, ඇවැත්නි මේ රූපය නිත්‍යද අනිත්‍යද? ඉතින් එතකොට යමක සාමීන් වහන්සේ උත්තර දෙනවා අනිත්‍යයි කියලා. යම්පනානිච්ඡන් දුක්ඛං වාතං සුඛං වාති. එතකොට මේ යමක් අනිත්‍යද, එය දුක්ක්ද නැත්නම් සැපද්ද? ඊට පස්සේ යමක සායනාස උත්තර දෙනවා, ඒක දුක්ක් කියලා. යම්පනානිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නූතං සමනුපස්සිතුං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. එහෙමනම් යමක යම්කිසි දෙයක් අනිත්‍ය නම් දුක්ක් නම් නිරන්තරයෙන් වෙනස් වීමකට භාජනය වෙනවා නම් නම් ඒ බඳු දෙයක් මම කියාගන්න, මගේ කියාගන්න, මගේ ආත්මය කියාගන්න සුදුසුද? එහෙම සුදුසු නැහැ ස්වාමීන් කියලා යමක සාන්නස උත්තර දෙනවා. දැන් එතකොට මේ කියන දේ අපි පොඩ්ඩක් තේරුම් ගන්න වටිනවා. මොකද හුඟක් වෙලාවට දැන් මේ වාක්‍ය කියව පමණින් මේක අපිට තේරෙන්නේ නැහැ. මොකද්ද මේ ඇත්ත වශයෙන්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ විමසන්නේ මේ යමක ස්වාමීන් වහන්සේගෙන්? එකම මේ රූපය අනිත්‍යද නිත්‍යද කියලා අහුවාම යමක සාන්නහසිත ඉතින් අනිත්‍යයි කියලා කියනවා. කොහොමද එතකොට අර දෘෂ්ටි කඩලා යන්නේ මේ ප්‍රශ්නාවලිය හරහා? ඒක තමයි අපි ටිකක් එකතකින් විමසලා බලන්න තියෙන්නේ. අපි එතකොට භාවනා කරන පිරිසක් වශයෙන් අපි හිතමු අපි ටික ටික සතිමත් බවක් දිනු කරගන්න උත්සාහන්ත වෙනවා. අපේ කය වෙතට අපේ අවධානය යොමු කරන්න කාය අනුපස්සනාවක් වඩන්න අපි ආරම්භ කරනවා. ඒතර ඒ ආරම්භ කරන මට්ටමේදී මම ඉන්නවා, මම අහවලා, මම අම්මා කෙනෙක්, මම තාත්තා කෙනෙක්, මම ගුරුවරයෙක්, මම අහවල් වෘත්තිකයෙක්. ඉතින් කියාගෙන අපි අපිට දාගත්ත නම්ගම් ආරූඪ කරගෙන විවිධ තත්ත්ව ආරෝප කරගෙන ආරෝපණය කරගෙන එහෙම තමයි ඉතින් අපි වැඩේට බහින්නේ. ඉතින් අපි කෙනෙක්, අපි පුජ්‍යලෙක්, මං අහවලා. ඉතින් මං දැන් භාවනා කරන්න පටන් ගත්තා. මං දැන් මෙන්න මේ ස්ථානට ඇවිල්ලා ඉන්නේ, මං භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ඉන්නේ. දැන් මම භාවනා කරනවා කියලා ඔන්නතරින් ඉඳලා තමයි ඉතින් අපි පටන් ගන්න. දැන් ඔහොම පටන් අරගෙන ඉතින් අපි ටික ටික දැන් සතියක් දිනු කරනවා. දැන් ඒතර කය වෙතට පොඩ්ඩක් හිත එන්න පටන් ගන්න. අවධානය කය වෙතට පැමිණෙනවා. ඇවිදිනකොට සිහිය පිහිටවනවා, හිටගෙන ඉන්නකොට සිහිය පිහිටවනවා, ඊට පස්සේ ඉඳගෙන ඉන්නකොට සිහිය පිහිටවනවා, සැතපීලා ඉන්නකොට සිහිය පිහිටවනවා, කනකොට සිහිය පිහිටවනවා, බොනකොට සිහිය පිහිටවනවා, ඇඳුම් අඳිනකොට සිහිය පිහිටවනවා, කෑම බීම කනකොට බොනකොට, ඊළඟට වැසිකිලි කැසිකිලි කරනකොට. ඉතින් මේ නානා ප්‍රකාර අවස්ථාවන් වලදී පුළුවන් තරම් සතිමත් වෙන්න, සිහියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. එතකොට මේ ප්‍රයත්නය හරහා, මේ ප්‍රායෝගික වැඩපිළිවෙල හරහා අපේ හිත ටිකක් මෙල්ල වෙලා, ඒ වටපිට යන ගතිය අඩු වෙලා, ඉබාගාතේ දුවන ගතිය අඩු වෙලා ටිකක් අපි ගාවට එන්න දැන් පටන් ගන්න. මේ කයම ඇසුරු කරන්න පටන් ගන්න. කය තුලම තැම්පත් වෙන්න, කය තුල වාසය කරන්න දැන් පටන් ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කායගත සතිය සම්බන්ධයෙන් කියද්දී කියනවා, අච්ඡත්ත මේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. දැන් ඇතුළතම හිත ඉන්නවා. ඇතුළතම හිත තැම්පත් වෙලා තියෙනවා. කය ඇසුරේම හිත පවතින. දැන් මෙහෙම කය ඇතුළේම පවතින සමාධිමත් වෙච්ච හිතක් තනාගත්තට පස්සේ දැන් ඉතින් නිකන් ඉන්නේ. ඒ හැදිච්ච සතිමත් භාවයෙන් ලැබිච්ච බොහොම සාමකාමී ගතිය තුල නැත්තම් ඒ සංසිඳීම තුල සෑහීමකට පත් වෙලා එතනින් අතර වෙන්නේ නැහැ. දැන් ඉතින් ඊළඟට විපස්සනාවක් ආරම්භ කරනවා. දැන් මේ සතිමත් වෙච්ච කය දිහාම තව ටිකක් බලනවා. සියුම් මොනවද දැන් මේ කයේ අමතරව දැනෙන්නේ? මේ කය තුලම අපි එක්තරා අන්දමක සෙවිල්ලක්, විමසිල්ලක්, නිරීක්ෂණය කිරීමක්, විමසා බැලීමක් කරන්න උත්සාහන්ත වෙනවා. ඒතර මේ කයමයි පාවිච්චි කරන්නේ. ඒ තමන්ගේ කියාගත්ත කයම දැන් අපිට නිකන් හරියට පරිේශනාගාරයක් බවට පත් වෙලා, නෝණක් උපදවා ගැනීම සඳහා පරිේශනාගාරයක් බවට මේ කයම පත් වෙනවා. ඒතකොට දැන් මේ කයේ දැනෙන දේවල් සම්බන්ධයෙන් ටිකක් විමසිල්ලෙන් ඉන්නවා. හුස්ම ගැනීම සම්බන්ධයෙන්, උදරයේ පිම්බීමක් හැකිලීමක් සම්බන්ධයෙන්, එහෙමත් නැත්නම් අපි හිතමු කයේ දැනෙන සිදුම් කැක්කුම් සම්බන්ධයෙන්, නැත්නම් කයේ දැනෙන සැප වේදනා සම්බන්ධයෙන්, දුක් වේදනා සම්බන්ධයෙන්, උපේක්ෂා වේදනා සම්බන්ධයෙන්. දැන් මේ විදිහට කයෙන් පටන් ගත්තා නම් ඔය කය ඇසුරේ අපේ හිත පවතිනකොට මේ නානක් ප්‍රකාර දේවල් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ දැනීම් ටික ටික සියුම් වෙන්නත් පටන් ගන්නවා. ඉතින් ඒතර යෝගාවචරය දැන් මේ පොඩ පොඩ ඉගෙන ගන්නවා ධාතුන්ගේ භාෂාව. දැන් ඒ කාරණාව අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ මතක් කරනවා. මේ යෝගාවචරය ධාතුන්ගේ භාෂාව ඉගෙන ගත යුතුයි කියලා. ඉතින් ඒ කියන්නේ දැන් මේ ධාතු ස්වභාවයන් කතා කරන්නේ සිංහලෙන්වත් ඉංග්‍රීසියෙන්වත් නෙමෙයි. ඒගොල්ලෝ කතා කරන්නේ ඒගොල්ලන්ටම ආවේණික භාෂාවකින්. ඒවා අපිට කියන්න පුළුවන් ධාතු ලක්ෂණ කියලා. පඨවි ධාතුව නම් තද ගතිය, මෘදු ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය, ගොරෝසු ගතිය, සිනිඳු ගතිය වගේ ඔය ලක්ෂණ පෙන්වුම් කරනවා නම් යම් හෝ තැනක, ඒ කියන්නේ පඨවි ධාතුව තමයි අපිට ආමන්ත්‍රණය කරන්නේ. ඊළඟට උණුසුම සිසිල කොහේ හරි තැනක නිරූපණය වෙනවා නම්, මතුවෙලා දැනෙනවා නම්, තේජෝ ධාතුව තමයි අපිට ආමන්ත්‍රණය කරන්නේ. ඊළඟට ගලාගෙන යන ගතියක්, පිඬු කරන ගතියක් කොහේ හරි අපිට දැනෙනවා නම්, ආපෝ ධාතුව තමයි අපිට කතා කරන්නේ. ඊළඟට සෙලවෙන ගතියක්, කම්පණය වෙන ගතියක්, දරණ ගතියක් කොහේ හරි දැනෙනවා නම්, ඒ කියන්නේ වායෝ ධාතුව තමයි දැන් අපිට ආමන්ත්‍රණය කරන්නේ. ඔන්නය දැනුම අපි චුට්ටක් තේරුම් අරගෙන මෙන්න මේ ප්‍රාථමිකම මට්ටමේ ධාතු ලක්ෂණ හරහා දැන් අපි කය දිහා වෙනත් දෘෂ්ටි කෝණකින් බලනවා, ටිකක් ගැඹුරකින් බලනවා. අපි අර හිතේ දාගත්ත සංකල්ප පොඩ්ඩක් අයින් කරලා ලේබල් පොඩ්ඩක් පැත්තකින් තියලා දැන් මේ මොනවද ප්‍රාථමික වශයෙන් මට දැනෙන්නේ? මෙතෙක් වෙලා මං අහවලා කියාගෙන, අහවල් තැනයි ඉන්නේ කියාගෙන, ඒ හිතේ තියාගෙන හිටියේ නානාපකාර සංකල්පමය රාමු ටිකක් ගලෝලා පැත්තකින් තියලා හිත බොහොම සංසුම් කරගෙන සරල කරගෙන ඒකාග්‍ර කරගෙන අර කියපු ධාතු භාෂාව ඉගෙනගෙන දැන් පොඩ්ඩක් මේ ධාතු ලක්ෂණ හඳුනා ගනිමින් කාලය ගත කරනවා. ඉඳගෙනත් ඒ දේම කරනවා, ඇවිදිනකොටත් ඒ දේම කරනවා, හිටගෙනත් ඒ දේ කරනවා, සක්විති ඉන්නකොටත් ඒ දේ කරනවා. අපි දැන් මේ බඳු ධාතු මනසිකාරයක් නම් අපි වඩන්නේ ධාතු ලක්ෂණ පිළිබඳව නම් නැවත නැවත අපි තේරුම් ගන්න උත්සාහත් වෙන්නේ. ඒතරේ ධාතුන්ට තියෙන ආවේනික ලක්ෂණ පොඩ්ඩ පොඩ්ඩ අපිට තේරෙන්න පටන් ගන්නවා. පෞද්ගලික ලක්ෂණ අපිට තේරෙන්න පටන් ගන්නවා. පාලියෙන් කියන පච්චත්ත ලක්ෂණ කියලා. ඒ කියන්නේ ඒ වටම ඒ ධාතුවට ආවේනික ලක්ෂණ දැන් අපිට වැටහෙන්න ගන්නවා. ඒතර කාලයක් මෙහෙම යෝගාචරයක් වඩනවා නම් දැන් එතකොට අර මේ දේ කරද්දී මේ කල්පනා කර කර හිතෙන් කල්පනා කර කර ගණන් හද හද වගුගත කර කර කරන වැඩක් නෙමෙයි මේක. මේකයිල හිත සංසුන් කරගෙන ඒකාග්‍ර කරගෙන මේ කයටම අවධානය යොමු කරගෙන කය තුල මතුවෙන මේ නානක් ප්‍රකාර ධාතු ලක්ෂණ හොඳට මතුවෙන්න ඉඩ හැරලා ඒ එක එකක් ගානේ හොඳට විමසා බලමින් කරන අපක්ෂපාත නිරීක්ෂණයක්. ତොර මෙබඳු නිරීක්ෂණයක් කරන්න කරන්න දැන් යෝගාචරයට කාලයක් යනකොට තේරෙනවා මේ ධාතු ක්‍රියාකාරීත්වයක් හැර මෙතන සත්වේ පුජ්‍යලෙක් මමෙක් කියලා දෙයක් නම් කෙනෙක් නම් එහෙම හොයාගන්න විදිහක් නැහැ. මම දැන් සායන කාලයක් තිස්සේ මේක බලාගෙන හිටියා. මේ ධාතු ස්වභාවයන් හැර ඒබඳු ක්‍රියාකාරීත්වයක් හැර මෙතන කොහෙද මේ කෙනෙක් කියලා ගන්න? මෙතන කොහෙද මමෙක් කියලා ගන්න? මෙතන කොහෙද පුජ්‍යලෙක් කියලා ගන්න? කියලා යම් පමණක වැටහීමක් එයාට ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු එයා තවදුරටත් මේකම නිරීක්ෂණය කරගෙන යනකොට එයාට තේරෙන ඉඩ තියෙනවා මේ ධාතු ලක්ෂණ කියනවා දිගට පවතින දේවල් නෙමෙයි. ඒක නිරන්තරයෙන් වෙනස් වෙනවා. මොහොතක් පාසා ඒවායේ එක්තරා අන්දමකින් ඇතිවීමක් නැතිවීමක් ඒ දෙක අතර නිරන්තර වෙනස් වීමක් පේන්න තියෙනවා. කියලා මෙන්න මේ සංකත ලක්ෂණ එයාට වැටහෙන්න පටන් ගන්නවා. සංකත ලක්ෂණ තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තීනිමානි භික්කවේ සංකතානි සංකත ලක්ෂණානි උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. මහණෙනි මේ හේතුප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච යම් දෙයක් තියෙනවද? ඒ හේතුප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච ඒ සියල්ලේම ලක්ෂණ තුනක් පේන්න තියෙනවා. ඒ තමයි හට ගැනීමක් පේන්න තියෙනවා, නැතිවීමක් පේන්න තියෙනවා, ඒ දෙක අතර නිරන්තර වෙනස් වීමක් පේන්න තියෙනවා. තර මෙන්න මේ ස්වභාවය දැන් අර ධාතු ලක්ෂණ දිහා බලබලා ඉන්න යෝගාවචරයාගේ හිතේ පොඩ පොඩ එයා අවබෝධයක් වශයෙන් වැඩෙනවා. ඒක මේ පොතෙන් බලලා ලබන අවබෝධයක් නෙමෙයි, අහලා ලබන අවබෝධයක් නෙමෙයි, එයා දැනගෙන දැකගෙන ලබන අවබෝධයක්. මේක මේ ශ්‍රද්ධාවන් හුදෙක් ශ්‍රද්ධාවෙන්වත් හුදෙක් තමන්ගේ ආශාව නිසාවත් හුදෙක් පරම්පරාවෙන් ආපු නිසාවත් නැත්තම් කල්පනා කරලා හිතින් මතයකට බැස ගැනීම නිසාවත් එහෙමත් නැත්නම් දැනටමත් සමාජයේ තියෙන යම්කිසි දෘෂ්ටියක් තමනුත් විමසා බලලා ඒක ඇත්තයි කියලා පිළිගැනීමක්වත් එහෙම එකක්වත් නෙමෙයි. අර බුදුරජාණන් වහන්සේ චංකී සූත්‍රයේදී මතක් කරපු ඒ සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිජහනක්කන්ති කියන මේ පහෙන් එකක්වත් නෙමෙයි දැන් මේ යෝගාචරය වඩන්නේ. මෙයා දැන් මේ කරන්නේ බොහොම අපක්ෂපාත පරිේශනයක්. ආර්ය පරිශ්‍රණයක් කියලා කියන්න පුළුවන්. එයා හොඳට මේ තමන්ගේම කියාගත්ත කයට අවධානය යොමු කර කර යොමු කර කර ඒ තුළ මේ පෙළ ගැහෙන විවිධ ධාතු ලක්ෂණ දිහා මධ්‍යස්තව දකිමින් තේරුම් ගනිමින් වැඩිදුරටත් ඒවයේ හැසිරීම විමසා බලමින් කරන වැඩක් තමයි මෙතන තියෙන්නේ. ඒ ක්‍රියාව යා නිරත වෙන්න මේ නිරීක්ෂණය හරහා පදනම් වෙච්ච අවබෝධයක් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තමයි යාගේ හිත තුළ ජනිත වෙන්නේ. ඒක කාලයක් මෙහෙම දිනු කරනවා නම් ඒතරේ යෝගාවචරයට වැටහෙන්න පුළුවන්. දැන් එතකොට මේ කය දිහා බැලුවා, කයේ තියෙන විවිධ ධාතු ලක්ෂණ හඳුනා ගත්තා. හැබැයි දැන් මට මේක කෙනෙක් හොයාගන්න නෑ, පුජ්‍යලේ හොයාගන්න නෑ, මමෙක් හොයාගන්න නෑ, මම හිටියා කියලා හිතාගන්න බෑ. හැබැයි ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් නම් පේන්න තියෙනවා. ඒවත් නිරන්තර වෙනස් වීමකට භාජනය වෙනවා. එක මොහොතක්වත් එක විදිහකට තියෙන්නේ නැහැ. මම කැමති විදිහකට පවතින්නේ නැහැ. ඒ වගේමයි මේ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන හැම දෙයක් අස්සේ ඒකට ස්ථිරව පවතින ආත්මයක් ස්ථිරව පවතින සාරයක් ස්ථිරව පවතින දෙයක් හොයාගන්නත් නැහැ. මොකද මොහොතක් පාසා මේක ඇතිලා නැතිලා යනවනම් කොයි එක අස්සේද එතකොට මේ සාරයක් තියෙන්නේ? කොයි එක අස්සේද දිගට පවතින ආත්මයක් තියෙන්නේ කියලා මෙන්න මේ වගේ කාලයක් යනකොට ත්‍රිලක්ෂණය හා සම්බන්ධයෙන් ගැඹුරු අවබෝධයක් අනිත්‍ය ලක්ෂණයක් දුක්ඛ ලක්ෂණයක් අනාත්ම ලක්ෂණයක් සම්බන්ධයෙන් ගැඹුරු අවබෝධයක් යෝගාචරය තුළ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයගේ එක්තරාන්දක පෙළ ගැසීමක් තියෙනවා මේ විපස්සනාවක. එයා මුලින්ම ධාතු ලක්ෂණ හඳුන ගන්නවා. ඒ ධාතුවට අදාළ පච්චත්ත ලක්ෂණ නැත්නම් පෞද්ගලික ලක්ෂණ හඳුන ගන්නවා. ඒක තව තව නිරීක්ෂණය කරගෙන යනකොට ඒ අවබෝධය පුළුල් වීම නිසා මේ කොයි ධාතුවටත් පොදු සංකත ලක්ෂණ හඳුන ගන්නවා. ඒක තවදුරටත් නිරීක්ෂණය කරගෙන යනකොට මේ ඕනම හේතුපත්‍යයෙන් හටගත්ත දෙයක තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණයේ පැත්ත තව වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් තව එහාට යනකොට තව තව විපස්සනා නුවණක් අවදි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ කායනුපස්සනා මට්ටමකදී වුණත් මේ බඳු ගැඹුරු අවබෝධයක් යෝගාචරයක් තුළ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ හා සම්බන්ධයෙන් තමයි අර බුදුරජාන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී කදිම උපමාවක් දෙන්නේ. අර හරක් මරණ තැනැත්තෙක් ඒ හරකා ඝාතනය කරන අවස්ථාවේදී යාගේ හිතේ තිබුණේ සත්ව සංඥාවක්. හැබැයි එයා ඒ හරකා ඝාතනය කළා, ගවයා ඝාතනය කළා, ඊට පස්සේ හැම ගහලා කෑලි කපලා වෙන්වෙන් කළා කොටස් වශයෙන් විකුණනකොට දැන් එයාට මේ සතෙක් විකුණනවා, ගවයෙක් විකුණනවා, හරකෙක් විකුණනවා කියලා සංඥාවක් නෑ. දැන් එයාගේ හිතේ තියෙන මස් විකුණනවා කියන සංඥාවක්. ඒ උපමාවෙන් බුදුරජාන් වහන්සේ කියන ඔන්න ඒ වගේ තමයි. දැන් මේ යෝගාවචරය ධාතු මනසිකාරයක් වඩන්න කලින් යාගේ හිතේ තියුණේ මේ මම ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, තැනැත්තෙක් ඉන්නවා, අහවලා ඉන්නවා කියලා එහෙමද හැඟීමක් තමයි යාගේ හිතේ තදින් මුල් බැහැගෙන තිබුණේ. නමුත් කාලයක් තිස්සේ මේ ධාතු මනසිකාරයක් වැඩිම හරහා ඒ සත්ව සංඥාව, පුජ්‍යල සංඥාව පරිවර්තනය වෙනවා ධාතු සංඥාවකට. සත්ව පුජ්‍යල භාවයකින් තොර හේතුප්‍රත්‍යයන් මත යැපෙන බුදු ධාතු ක්‍රියාකාරීත්වය පමණයි මේ තියෙන්නේ කියලා අවබෝධයක් එයාට ඉන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ස්වභාවයම තමයි වේදනා පැත්තෙන් කියන්නත් තියෙන්නේ. වේදනා උපසනාවක් වඩද්දිත් යෝගාචරයේට ඒ වේදනාවන්ගේ යථා ස්වභාවය දැන් වැටහෙන්න ගන්නවා. සැප වේදනාවන්ගේ යථා ස්වභාවය, දුක් වේදනාවන්ගේ යථා ස්වභාවය, උපේක්ෂා වේදනාවන්ගේ යථා ස්වභාවය. දැන් කලින් නම් ඒ වුණාට වේදනා ටික ඔක්කොම මම කරගෙන හිටියේ, මගේ කරගෙන හිටියේ. නමුත් දැන් තේරෙනවා මේවා මම මගේ කරගන්න විදිහක් නෑ. මොකද මේවා ඊටාම සියුම්ව ඇතිලා නැතිලා යනවා. ක්ෂණ බංගුරයි. සීග්‍රයෙන් ඇතිව නැතිව යනවා. සමහර විට යෝගාචරයට මේක සැපද දුකද උපේක්ෂාද කියලාවත් වෙන් කළා අඳුනගන්න බෑ. ලේබල් එකක් අලව ගන්න විදිහක් නෑ. එපමණකට අතිශය සීග්‍රයෙන් මේ හැම වේදනාවක්ම බිඳිලා යනවා, ඇතිලා නැතිලා යනවා. ඉතින් මේ බඳු පරිසරයක කොහොමද කෙනෙක් පවතින්නේ? මෙබඳු පරිසරයක කොහෙද සත්‍යයක් පවතින්නේ? මෙබඳු පරිසරයක කොහොමද තැනැත්තෙක් පවතින්නේ කියලා දැන් අපේ හිතම ප්‍රශ්න කරනවා. මොකද දකින්නේ නිරන්තර ඇතිවීමක් නැතිවීමක්. එතකොට දිගට පවතින සත්‍යයක් පිළිබඳ හැඟීමක් අපිට එන්න විදිහක් නැහැ. මොකද බිඳීමක් කියන එකක් තියෙනවා. ඉතින් මේකෙත් ඕනනම් අපිට තව පොඩ්ඩක් මේකට කිට්ටු කරගන්න පුළුවන් කච්චානගත සූත්‍රයත්. එතෙන්දී ඒ කච්චානගොත්ත ස්වාමීන් වහන්සේට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ සාමාන්‍යයෙන් ලෝකයාගේ හිත් තුළ දෘෂ්ටි දෙකක් නැත්නම් අන්ත දෙකක් ක්‍රියාත්මක වෙනවා. අත්‍යතංච නත්‍යතංච. ඇත කියන අන්තයත් නැත කියන අන්තයත්. එතකොට මේ සත්වේක හා සම්බන්ධිනුත් සත්වේක් ඇත සත්වේක් නැත කියන මේ අන්ත දෙක කෙනෙක් තුළ වෙන විදිහකට පේන්න පුළුවන්. සත්වේක් ඇත මම ඇත, පුජ්‍යලයක් ඇත කියන අන්තයක් තේන්න පුළුවන්. එමත් නැත්තම් මේක හුදෙක් හිතින් හදාගත්ත දෙයක් සත්‍යයක් ඇත්තේම නැත නැත එහෙම කියලා හිතින් හදාගත්ත මට්ටමක අවබෝධයකින් නෙමෙයි නිකන් හිතින් හදාගත්ත පරිකල්පනා හරහා තනාගත්ත අන්තයක ඉන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ ද්වේනිශ්චිත බවක් දෙකක් ඇසුරු කරන බවක් දෙපැත්තකට විහිදිච්ච බවක් හැමතිස්සෙම අපේ සිතුවිලි පද්ධතිය අපේ සිතීම් ක්‍රියාවලිය මේ අන්ත දෙකෙන් එකක් පරිහරණය කරන බවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සුදු කළු කියලා අපි හිතනවා නැත්නම් ඇත නැත කියලා හිතනවා ලොකු පොඩි කියලා හිතනවා දිග කොට කියලා හිතනවා දුර ළඟ කියලා හිතනවා මෙන්න මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක් ඔස්සේ තමයි අපේ සිතුවිලි විහිද යන්නේ ඒ අන්ත දෙකේ තමයි අපේ හිත පරිහරණය වෙන්නේ අපේ හිත වැඩ කරන්නේ කල්පනා කරන්නේ ඉතින් ඒ බඳු පරිසරයක අපි හිතන පතන ආකාරය අනුව අපි දෙයක් ඇත කියලා ගන්නවා එහෙම නැත්නම් දෙයක් නැත කියලා ගන්නවා තර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ හේතු ප්‍රත්‍යයන් මතයි මෙන්න මේ කාරණාව සිද්ධ වෙන්නේ. මෙන්න මේ හේතුන් නිසා මෙන්න මේ විදිහ දෙයක් හට ගන්නවා. මේ හේතුන් නැත්තම් එහෙම දෙයක් හට ගන්න විදිහක් නැහැ. මේ හේතුන්ගේ නිරුද්ධ වියාමෙන් ඒ ප්‍රතිඵලයත් ඵලයත් නිරුද්ධ වී යනවා. කියන මෙන්න මේ මැද්දකින් හේතුඵල දහමකින් අපිට මාර්ගයක් පෙන්ලා දෙනවා. එතකොට මේ සාමාන්‍යයෙන් අපි දකින දෘෂ්ටි කෝණයට වඩා වෙනත් දෘෂ්ටි කෝණයකින් නිවැරදි දැක්මකින් මේ සිද්ධ වෙන දේ දිහා දකින්න එක්තරාන්දමින් අපි උත්සාහ කළ යුතු වෙනවා. ඒ නිසා ඒ ධාතු මනසිකාරයක් වඩද්දි වේවා, වේදනානුපස්සනාවක් වඩද්දි වේවා, චිත්තානුපස්සනාවක් වඩද්දි වේවා, ඒ අපේ අවධානයෙන් ලක්වෙච්ච ධාතුන් වේවා, නැත්නම් සංඥා වේවා, වේදනා වේවා, සංස්කාර වේවා මේ කුමක් හෝ ඇතිවීම දකින්නකොට නැවත නැවත ඒක ඇතිවිවි යන බවක් පේනකොට කිසිවක් නැත කියන අන්තය අපෙන් ගිලිහෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ කච්චානගත ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි ඒ දේවල් ඇති වෙනව පමණක් නෙමෙයි ඒවා නිරන්තරයෙන් නිරුද්ධ වෙනවා. නිරන්තරයෙන් නැතිව යනවා. ඇතිවෙච්ච දේවල් දිගට පවතින ඒවා මොහොතක් ගානේ නැතිවිවි යනවා. නිරුද්ධ වෙමින් යනවා. තොර මෙන්න මේ නිරුද්ධ වීම දකිද්දී එහෙමනම් කොහොමද දේවල් දිගට පවතින්නේ ඇත කියන අන්තය දැන් නිරුද්ධ වෙලා යනවා නැතිලා යනවා. එතකොට මෙන්න මේ ඇත නැත කියන අන්ත දෙක තුල අපිට පිහිට ගන්න බැරි වෙනවා. ඒකාන්තෙන් ඇත කියන අන්තේවත් ඒකාන්තෙන් නැත කියන අන්තේවත් අපිට පිහිටන්න විදිහක් නැහැ. මොකද නිරන්තරයෙන් නැතිවීම දකින්නකොට ඇත කියන අන්තය ගිලිහෙනවා. නිරන්තරයෙන් ඇතිවීම දකින්නකොට නැති කියන අන්තයත් ගිලිහෙනවා. ඒතර එහෙනම් මෙතන හේතු ප්‍රත්‍යයන් මත ක්‍රියාත්මක වෙන නිරන්තර ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් තමයි අපිට නිකන් කියන්න වෙන්නේ තියෙන්නේ. මොහොතක් පාසා හේතු ප්‍රත්‍යයන් මත යැපෙන ඇතිවීම නැතිවීම ප්‍රවාහයක්. ඒක භෞතික ලෝකයටත් අදාළයි අපේ නාම ලෝකයටත් නැත්නම් අරූප ලෝකයටත් අදාළයි කියන්න පුළුවන්. ඉතින් එතකොට මෙන්න මේ බඳු තත්ත්වයක් අපි යෝගාවචරයේක් වශයෙන් ටික ටික අත්දැකගෙන යනවා නම් එතකොට අර සත්‍යේ පුජ්‍යලයක් මමෙක් තනා ගන්න තියෙන අවකාශය පොඩ පොඩ නැති වෙනවා. මොකද එයාට තේරෙනවා මේ අවිද්‍යාව පසුබිමක තමයි මම ඉන්නවා කියලා කෙනෙක් ඉන්නවා කියලා සකස් වෙන්නේ. එතකොට එහෙම අවිද්‍යාව සහිත පරිසරයකදී එතකොට මම ඉන්නවා කියලා හැඟෙනවා. මම ඉන්නවා කියලා තේරෙනවා. මේ අවිද්‍යාව නැති පසුබිමක මම ඉන්නවා සත්‍යයක් ඉන්නවා පුඤ්ජලයක් ඉන්නවා කියලා එහෙම හැඟීමක් පහළ වෙන්නේ නැහැ. ඒතර මේ අවිද්‍යාව මත තමයි ගොඩනැගිලා තියෙන්නේ මෙන්න මේ සංකල්පයක් මම පුඤ්ජලයක් තැනැත්තෙක් අහවලා ස්ත්‍රියක් පුරුෂයෙක් ඔය වගේ මොනවා හරිය සම්මුති කැලී ටිකක් එකතකින් ගොඩනැගිලා තියෙන්නේ මෙන්න මේ අවිද්‍යාව පසුබිමක් මත. අවිද්‍යාව පසුබිමක් මත කෙරෙන හිත තුළ ගොඩනැගෙන සංස්කාර පදනම් කරගෙන තමයි ඔන්නය දුක ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මෙතන මේ දුකක් පමණයි හටගන්නේ, දුකක් පමණයි නිරුද්ධ වෙන්නේ. එතන සත්වයෙක්වත් පුජ්‍යලයෙක්වත් සත්වේ පුජ්‍යලයෙක් කියලා ගැනෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව සහිත පරිසරයකදී එහෙම ඉන්නවා කියලා හැඳෙනවා. අවිද්‍යාව නැති පරිසරයකදී එහෙම සත්ව පුජ්‍යල භාවයක් ගන්න විදිහක් නැහැ. එතකොට මෙහෙනම් දුකක් පමණයි මෙතන හටගන්නේ, දුකක්මයි නිරුද්ධ වෙන්නේ කියන තැන බුදුරජාණන් වහන්සේ අපිට දහමක් දේශනා කරනවා. ඉතින් එතකොට දැන් මේ යමක සාමින් වහන්සේ දැන් අර සාරිපුත්ත මහරහතන් වහන්සේ අහන ප්‍රශ්නේ රූපං නිච්ඡංවා අනිච්ඡංවාති. එතකොට මේ රූපය නිට්ටද අනිත්‍යද? එතකොට මේ අනිත්‍යයි කියලා පිළිතුර උන්වහන්සේ දෙන්නේ ඒ කියන්නේ උන්වහන්සේ කලින් වඩපු දහමකුත් තියෙනවා. තරන්දමකින් මේ රූපය දැකලා තිනවා, රූපේ අනිත්‍ය ස්වභාවය දැකලා තිනවා. අපි හිතමු ධාතු මනසිකාරයක් වඩලා තිනවා. හැබැයි ඒ වැඩුවට තාම හොඳට ඒක වැටහිලා නැහැ. තාමත් මේ රූපය තුල කෙනෙක් ඉන්නවා වගේ හැඟීමක් එක අතකින් උන්වහන්සේ තුල තිබිලා තියෙනවා. අර විපස්සනා නුවණ හරියට යොදාගෙන තාම හැකියාවක් තිබිලා නැහැ. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඒකට අවස්ථාව නැත්නම් මාර්ගය විවෘත කළ දෙනවා. ඊට පස්සේ අපි තුමු දැන් උන්වහන්සේ අහනවා වේදනා නිච්ඡං වා අනිච්ඡං වාති. යමක මේ වේදනා නිත්‍යද අනිත්‍යද? ඒකටත් උන්වහන්සේ අනිත්‍යයි කියලා උත්තර දෙනවා. අපි තුමු තු වේදනානුපස්සනාවක් වඩද්දී කෙනෙකුට මේ වේදනාවන්ගේ තියෙන අනිත්‍ය ස්වභාවය වැටහෙනවා. ඒක නිකන් පොතෙන් බලලා නෙමෙයි, බණකට අහලා නෙමෙයි, තමන්ගේ කයට තමන්ගේ හිතට අවධානය යොමු කළා. ඒ වේදනාවන්ගේ යථා ස්වභාවය අවබෝධ වුණා නම් අපිට මේ අහන ප්‍රශ්නෙට යාට ප්‍රත්‍යක්ෂයෙන් ආපු පිළිතුරක් දෙන්න පුළුවන්. ඊට පස්සේ සංඥා නිච්ඡං වා අනිච්ඡං වාති. මේ හිත තුළ පහළ වෙන විවිධාකාර සංඥා. රූප සංඥා, සද්ද සංඥා, රස සංඥා, ස්පර්ශයන් හා සම්බන්ධ සංඥා, ගන්ධ සුවඳ පිළිබඳ සංඥා. මනසට එන විවිධ අරමුණු වලට අදාළ ධම්ම සංඥා. ඉතින් මේ කොයි සංඥාවත් අපි ඒවැ පැටලිලා දිගට ගියේ නැත්තම්, අපි ඒවට පොහොර දැම්මේ නැත්තම්, ඒගොල්ලෝ සතුයි. මේ එන යන ස්වභාවය, පෙනී නොපෙනී යන ස්වභාවය, ඒගොල්ලෝ සතුයි. අපි මේවා සංස්කරණය කරන්න ගියාම තමයි ඒවා තව තව අර නිකන් පැටව ගහනවා වගේ තව තව වර්ධනය වෙවි. වැල් 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 බැඳි බැඳි එහාට එහාට විය විය යන්නේ. මේ අපි සංස්කරණ කරන්න ගියොත්, අවිද්‍යාව පසුබිම නිසා අපි සංස්කරණ කරන්න ගියොත්, එහෙම නැත්තම් මේවා තියෙන ඇතිව නැතිව යන ස්වභාවයක්. තේනම් අනිත්‍යයි. ලන්ට සංඛාරා නිච්ඡං වා අනිච්ඡං වාති. උතර මේ ප්‍රශ්නේ අහනවා. රෙතෙන්දිත් යමක ස්වාමීන් වහන්සේ මුත්තර දෙනවා අනිත්‍යයි කියලා. අපි හිත දිහා බැලුවම හිතේ নানা ප්‍රකාර සිතුවිලි පහළ වෙනවා. මේ සිතුවිලි එතකොට මේ දිගට ඉන්න ආපු අය නෙමෙයි, ඒගොල්ලෝ යන්න ආපු අය. අපි ඉතින් අපේ තියෙන අවිද්‍යාව නිසා, අපේ තියෙන මෝඩකම නිසා අපි මේ සිතුවිලි වලට ලොකු වටිනාකම් දීගෙන තේපැන් සංග්‍රහ පවත්වගෙන ඒවම තව තව පෝෂණය කරගෙන අපි මේ වෙන් කුටි කනවා. මේ යන්න ආපු එක්කෙනාට යන්න නොදී හිතර සිතුවිල්ලක් එන්නේ යන්න බලාගෙන නමුත් ඉතින් අපි අපේ මෝඩකමට ඒක නවත්වගෙන තව තව ඒකට කෑලි එකතු කරගෙන මූට්ටු කරගෙන දැලක් වියාගෙන අපිම දැලේ පැටලෙන. නමුත් මේ අවිද්‍යාව අපේ හිතෙන් ඉවත් කරගත්තොත් සංස්කරණ නොකිරීම නිසා ආපු සිතුවිල්ල යාගේ වැඩක් බලාගෙන යා යනවා, ආපු අතක් බලාගෙන යනවා. එහෙනම් අපිට පුළුවන් නම් ඔන්නේ විදිහට ඒ අඩියක් පස්සට අරගෙන එන සිතුවිල්ල දෙහා සිතුවිල්ලක් මේ ඇවිල්ලා තියෙන්නේ. මේක මගේ සිතුවිල්ලක්වත්, මේක රාග සිතුවිල්ලක්, ද්වේෂ සිතුවිල්ලක්, මෝහ සිතුවිල්ලක්. මුලදී එහෙම වර්ග කරාට පස්සේ තෙන් ඒ වර්ග කරන්නවත් අවශ්‍ය නැහැ. මේක හුදෙක් සිතුවිල්ලක්. මේ කොයි සිතුවිල්ලෙත් තියෙන්නේ අර සංකත ලක්ෂණ තුන. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ත්‍රිදස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. කොයි ජාතිය සිතුවිල්ලක් වුණත්, මොන ජාතියේ චේතනාවක් වුණත් ඒගොල්ලන්ග තියෙන්නේ මෙන්න මේ ලක්ෂණ තුනක්. ඉතින් මෙන්න මේ අවබෝධය යෝගාචරයේට ටික ටික හිතේ තහවුරු වෙනවා නම් එයාට තේරෙනවා මේ සංස්කාර අල්ලගෙන කෙනෙක් හදාගැනීමේ තේරුමක් නැහැ. සංස්කරණ හරහාමයි මේ කෙනෙක් තැනිලා තියෙන්නේ. මම එක් හදාගෙන ඉඳලා තියෙනවා. අවිද්‍යාව පසුබිමක සංස්කරණ සිද්ධ වෙනවා. එතකොට ඔන්න කෙනෙක් හැදෙනවා. හැබැයි අවිද්‍යාව රහිත පරිසරයක සංස්කරණ එන්න එන්න අඩු වෙලා සංස්කරණ නැතර වුණොත් එහෙමනම් අන්න කෙනෙක් පුජ්ජලයක් පමෙක් හදාගන්න විදිහක් නැහැ. අවිද්‍යාව ඒකට අවශ්‍ය අවිද්‍යාවේ පෝෂණය ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔන්න හිත නතර වෙලා, හිත සංසිඳිලා, එත තැම්පත් වෙලා සිතුවිලි වලින් කරන ඒ මුලාවීම නතර වෙලා. එතකොට කෙනෙකුට තේරෙනවා දැන් කොහොමද මේ මෙබඳු උපාදාන රහිත පරිසරයක කොහොමද මම එක් හැදෙන්නේ? හැදෙන්න විදිහක් නැහැ. ඉතින් ඒ කාරණාවත් මතක් කරනවා. අපි මීට කලිනුත් මං හිතන්නේ අපි දේශනා කළා අර ආනන්ද ස්වාමීන් වහන්සේ බොහොම කෘතවේදීව මතක් කරන කාරණාවක්. උන්වහන්සේ මහාන වෙච්ච අලුත ඒ පුන්න මන්තානි පුත්ත ස්වාමීන් වහන්සේ අතිශයින් උපකාර වුණා කියලා කියනවා. කොහොමද උපකාර වෙලා තියෙන්නේ? අවවාදයක් දීලා තියෙනවා. උපාදායාතිකෝ ආවුසෝ ආනන්ද අස්මීති හෝති නො අනුපාදාය. ආනන්ද මේ මම ඉන්නවා මම කෙනෙක් කියන ඒබඳු හැඟීමක් පහළ වෙන්නේ උපාදාය සහිත නැත්නම් උපාදාන සහිත පරිසරයකයි. උපාදාන සහිත විතමයි උපාදානයක් සහිත මට්ටමේදීමයි මම ඉන්නවා කියලා හැඟීමක් පහළ වෙන්නේ. උපාදාන රහිත උපාදාන වලින් තොර පරිසරයක නොවේ කියලා මෙන්න මේ පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ කියලා දෙනවා. එහෙනම් එකාතෙන් අපිට බලන්න පුළුවන් මා තුළ මේ අවස්ථාවේදී මම ඉන්නවා කියලා හැඟීමක්, මම කෙනෙක් කියලා හැඟීමක්, මම පුජ්‍යලයක් කියලා හැඟීමක් කොයි හෝ අවස්ථාවක පහළ වෙලා තේනවා නම් අපිට බලන්න පුළුවන් තව පැත්තක් තමයි මේ වෙලාවේදී මොකද්ද උපාදාන කරලා තියෙන්නේ. රූපයක් උපාදාන වීම නිසාද මේ මම කියලා හැඟීමක් පහළ වෙලා තියෙන්නේ? වේදනාවක් උපාදාන වීම නිසාද මම කියලා හැඟීමක් පහළලා තියෙන්නේ? එහෙම නැත්නම් මේ වෙලාවේ ඔළුවේ යන සංඥා ගොඩක පැටලීලක් නිසාද මම කියලා හැඟීමක් පහළලා තියෙන්නේ? එහෙම නැත්නම් අපි කරපු දෙයක් අල්ලගෙන, කියපු දෙයක් අල්ලගෙන, නැත්නම් කරන දෙයක් අල්ලගෙන, කියන දෙයක් අල්ලගෙන, හිතන දෙයක් අල්ලගෙන, චේතනා අල්ලගෙන, කල්පනා කර කර ඒකට නතු වෙලා, ඒකට වහල් වෙලා, ඒකට හිත සම්පූර්ණයෙන්ම වහල් වෙලා, ගොදුරු වෙලා තියෙන මට්ටමේදී දැන් මේ මම කියලා පහළ වෙලා තියෙනවා. හැඟීමක් දැන් පහළ වෙලා තියෙනවා. එහෙමත් නැත්නම් ඇහෙන් රූප බලන්න ගිහිල්ලා, කනෙන් සද්ද අහන්න ගිහිල්ලා, නාසයෙන් ගඳ සුවඳ බලන්න ගිහිල්ලා, දිවෙන් රස බලන්න ගිහිල්ලා, කයෙන් ස්පර්ශ ලබන්න ගිහිල්ලා, මනසට අරමුණු පැමිණිලා ඒ කෙරෙන ගනුදෙනුව හරහා ඒ දැනුවත් භාවයන් වලට උපාදාන වීම නිසා එතන කෙනෙක් ඉන්නවා, මෙතන කෙනෙක් ඉන්නවා, රූපය තුල මම ඉන්නවා, නැත්තම් සද්දය තුල මම ඉන්නවා, සද්දේ ලස්සනයි, සද්දේ හොඳයි, සද්දේ මගේ, ගීතය මගේ, හටහඬ මගේ, රූපේ මගේ, ඡායාරූපේ මගේ, ගඳ සුවඳ මගේ කියලා මේ බාහිරින් එන අරමුණු වලට හෝ අභ්‍යන්තර තියෙන ආයතන වලට හෝ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් ඇඳා ගැනීම නිසාද මේ මම කියලා පහළ වෙලා තියෙන්නේ. ඒවා උපාදාන වීම නිසාද මම කියලා හැඟීමක් පහළ වෙලා තියෙන්නේ. කියලා නේද අපිට එක්තරා අන්දමක විමසා බැලීමක් කරන්න පුළුවන් කොයිම හෝ අවස්ථාවක අපි තුල අපේ හදවත් තුල දැඩිව මමත්වයක් ඉස්මතු වෙලා තියෙනකොට, පුජ්‍යල භාවයක් ආරෝපණය වෙලා තියෙනකොට, කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් නිකන් වැංජබෙන ගතියක්, ආරෝපණය වෙන ගතියක් ඔළුවට ඒක නිකන් ආරෝපණය වෙච්ච ගතියක් තියෙන අවස්ථාවකදී අපි එහෙනම් විමසලා බලන්න පුළුවන් මොකද්ද මේ වෙලාවේදී උපාදාන වෙලා තියෙන්නේ, ග්‍රහණය කරන් ඉන්නේ මොකද්ද, මොකක් පාදක කරගෙනද මෙන්න මේ මමෙක් ගොඩ නැගිලා තියෙන්නේ. ඒ උපාදාන සහිත පරිසරයකමයි මමත්වයක් ගොඩ නැගෙන්නේ. උපාදාන සහිත පරිසරයකමයි අස්මිමානයක් ගොඩ නැගෙන්නේ. මම අනුන් කියලා සංසන්දනයක් කරන්නේ එම උපාදාන රහිත සංසුන් මධ්‍යස්ත අනිශ්චිත පරිසරයක. එතකොට මෙහෙම මම කියලා හැඟීමක්, තැනැත්තෙක් පිළිබඳ හැඟීමක් පහළ වෙන්න අවකාශයක් නැහැ. ඒක දැන් මම මට්ටම් ඉදින් අපිට කතා කරන්න පුළුවන් කේමක සූත්‍රයේදී එහෙම ඒකේ තව තව ගැඹුරු අවස්ථාවන් පෙන්නනවා. ඉතින් මේ මට්ටම් කෙසේ නමුත් දැන් මේ යමක සාමින් වහන්සේ එතකොට ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වෙනත් පැත්තකින් අහන ප්‍රශ්න ටිකට එක්තරා අන්දමකින් නිවැරදි පිළිතුරු සපයනවා. කලින් නම් එයා වැරදි දෘෂ්ටියක් දරාගෙන හිටියා. මේ රහතන් වහන්සේ කියලා කෙනෙක් හිටියා, පුජ්‍යලයක් හිටියා, තැනැත්තෙක් හිටියා. උන්වහන්සේ පරිනිර්වාණයේදී සම්පූර්ණයෙන්ම විනාශ වුණා, අහෝසි වුණා. එතකොට මෙතන මේ තියෙන්නේ යට සැඟවිලා එක්තරා අන්දමක ආත්ම දෘෂ්ටියක්. මොකද මේ හැමතිස්සෙම අපි ආත්ම දෘෂ්ටියක එල්බගෙන තමයි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන්නේ. මම ඉන්නවා, මම කතා කරනවා, මම හිතනවා, මට පේනවා, මට ඇහෙනවා. ඉතින් මම ඉන්නවා. ତර මම දැන් අපේ හිතට සිතුවිලි එන නිසා ඉතින් අපිට හැඟීමක් එන්න පුළුවන්. ආමි මම තමයි කල්පනා කරන්නේ. එහෙම තමයි සාමාන්‍ය ලෝකේ ව්‍යවහාරය. ඉතින් ඒක තව තව අපේ ලෝකේ තියෙන සම්මුතීන් හරහා, සමාජ පිළිගැනීම් හරහා, දේශපාලන රටාවන් හරහා, වර්තමාන අධ්‍යාපන ක්‍රම හරහා උතුරු මෙන්න මේ පුජ්‍යල භාවය ඉස්මතු කිරීමක්, කෙනෙක් පුජ්‍යලයක් තැනැත්තෙක් මමෙක් වශයෙන් අපිව තව තව තහවුරු කිරීමක්, එහෙම තැනැත්තෙක් ඉන්නවා, මම ඉන්නවා කියලා එක්තරා අන්දමක ඒ විශ්වාසය අපේ හිත තුළ තව තහවුරු කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. අපේ භාෂාව වේවා, ව්‍යවහාරයන් වේවා, දැනුම් පද්ධති වේවා, මේ ඔක්කොම සකස් වෙලා තියෙන්නේ ඔන්න ඔය පුජ්‍යල භාවයක් තව තව වර්ධනය වෙන පදනමක. එතකොට අපිට එහෙම දෙයක් දිගින් දිගට පෝෂණය කරපු අපේ මනසට මෙතන මේ අවිද්‍යා පසුබිමකයි මෙහෙම සංකල්පමය රාමුවක් තුල කෙනෙක් පුජ්‍යලයක් මම ගොඩ නැගින්නේ කියන එක තේරුම් ගන්න එක ටිකක් අපහසුයි. ඉතින් ඒකයි අපි මේ විපස්සනාවක් වඩද්දී මේ කල්පනා කර කර කරන භාවනාවක් නෙමෙයි මෙතනදී අවශ්‍ය වෙන්නේ. හිත හිත කල්පනා කර කර ප්‍රපංච කර කර තර්ක කර කර කරන භාවනාවක් නෙමෙයි මෙතනදී අවශ්‍ය වෙන්නේ. අතක්කා වචර වූ ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතන අපි පොඩ්ඩක් බලන්න ඕනේ කොහොමද මේ ගැටේ ලියාගන්නේ. දෘෂ්ටි ගැටේ කොහොමද අපි ලියාගන්නේ? මනස සංසුන් කරගන්නේ කොහොමද? හිත සංසුන් කරගන්නේ කොහොමද? හිතිල්ල පොඩ්ඩක් අඩු කරගෙන නතර කරගන්නේ කොහොමද? ඒබඳු සංසුන් මනසක, සරල මනසක, එකඟ වෙච්ච සමාධිමත් වෙච්ච මනසක කොහොමද මේ නුවණ වැඩෙන්න සලස්සන්නේ? එතන තමයි නිවැරදි විපස්සනාවක් තියෙන්නේ. ඒබඳු නිවැරදි විපස්සනාවක් වැඩෙනවා නම් එතකොට ඒ කාලවකවානුව තුල මමෙක් හදාගන්න විදිහක් නැහැ. පුජ්‍යලේ තලාගන්න විදිහක් නැහැ. මොකද උපාදාන රහිතයි. නුවණක් ඒ වෙනුවට වැඩෙන්නේ. ඒ නුවණක් වැඩෙන, නුවණක් අවදි වෙන උපාදාන රහිත පරිසරයක් තුල මම තනාගන්න විදිහක් නැහැ. තත්ත්වේ සත්‍යේ පුජ්‍යලේ තනාගන්න විදිහක් නැහැ. එතකොට අපේ හිතම පස්සේ අවස්ථාවක උනත් ප්‍රශ්න කරන්න පුළුවන්. දැන් උතර කෝ මම? දැන් උතර කෝ පුජ්‍යලේ? දැන් අහවල් පුජ්‍යලයා කෝ කියලා අපේ හිතම ප්‍රශ්න කරන්න පුළුවන්. අන්නේ ඒ ඉබන්දු අපේ ඇතුළාන්තය තුලින් යම්සි ප්‍රශ්නයක් නැගෙනවා නම් ඒ කියන්නේ අපිට මේ බෙහෙත වැඩ කරලා තියෙනවා. විපස්සනාවේ යම්කිසි පසනාව හරහා යම්කිසි වෙනසක් අපේ හිතට දැනිලා තියෙනවා. ඉතින් ඉබන්දු ප්‍රශ්නාවලියක් තමයි දැන් දිගටම මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නගන්නේ. ඉතින් උන්වහන්සේ දැන් ඊට පස්සේ තවදුරටත් මේක තහවුරු කරන්න, විස්තර කරන්න ඒ යමක ස්වාමීන් වහන්සේ නිවැරදි පිළිතුර සැපෙව්වට පස්සේ තව ටිකක් මේක විස්තර කරලා කියනවා. තස්මාතිහ ආවසෝ යමක යංකින්ච රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්දුරේ සම්තිකේවා සබ්බං රූපං නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. දැන් එතකොට අපි විපස්සනා කරද්දී ඇත්තටම දැකගත්තේ මේ මොහොතේදී මේ වර්තමාන අවස්ථාවේදී මේ කයේ හටගත්ත රූප ස්වභාවයන් ගැනයි අපි දැනගත්තේ. එතනින් තමයි අපි නුවණක් උපදවගත්තේ. අපි මේ නුවණ පාදක කරගෙන අපි තව ටිකක් මේක විස්තර කරන්න පුළුවන්, විස්තර කරන්න පුළුවන්, පුළුල් කරන්න පුළුවන්. එතකොට යාගේ ඒ අවබෝධය මේ කයට පමණක් සීමා වෙන්නේ නැහැ. එතකොට අභ්‍යන්තර කයට පමණක් නෙවෙයි, බාහිරයටත් දැන් මේක දාන්න පුළුවන්. වර්තමානයේට පමණක් නෙවෙයි, අතීතේට අනාගතයටත් දැන් යාට තේරුම් ගන්න පුළුවන්. Taman දැකපු සූක්ෂම දේවල් වලට පමණක් නෙවෙයි, මෙහෙම රළු ඕලාරික දේවල් වලටත් දාන්න පුළුවන්. ළඟ දැකපු දෙයකට පමණක් නෙවෙයි, ඈත තියෙන දෙයකටත් දාන්න පුළුවන්. ඉතින් ওই විදිහට මේ ඊටාම පුළුල්ව මේ දැනුම තව තව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න ප්‍රයෝගාවචරයට මේ රූප සම්බන්ධයෙන්, වේදනා සම්බන්ධයෙන්, සංඥා සම්බන්ධයෙන්, සංස්කාර සම්බන්ධයෙන්, විඥාන සම්බන්ධයෙන් මෙන්න මේ යථාබෝධයක්, දේවල් පිළිබඳ ඇති සැටිය දැකීමක් එයාගේ හිත තුළ ගොඩනගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාව දැන් එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ යමක ස්වාමීන් වහන්සේට කියලා දෙනවා. ඉතින් යමක ස්වාමීන් වහන්සේත් නිකං අර ආවට ගියාට පිළිතුරු දෙනවා වෙනුවට තමන් මේ වඩපු දහම පාවිච්චි කළාම මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පිළිතුරු සපයලා තියෙනවා. අපි බලමු ඉදිරියේදී තවදුරටත් කොහොමද මේ සාරිපුත්ත සාමින් වහන්සේ යමක සාමින් වහන්සේගේ හිතේ පහළ වෙච්ච මේ වැරදි දෘෂ්ටිය සූක්ෂමව බිඳ දමන්නේ, හරි පාරට උන්වහන්සේව යොමු කරන්නේ කොහොමද කියලා. එහෙනම් අද ධර්ම දේශනාව මම එතකින් සමාප්ත කරනවා. අපි ඉදිරියේදී තව ටිකක් මේ සූත්‍රයේ ගැඹුරකට යන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙමනම් අද දවසේ අපි ඉදිරිපත් කරපු ධර්මදේශනාව මුල් කරගෙන හෝ එහෙමත් නැත්නම් මේ පින්වුතුන්ගේ භාවනාව හා සම්බන්ධයෙන් හෝ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න දැන් අවස්ථාව ගන්න කියලා ආර්දනා කරනවා.
බද්ධ ජීව මහතාගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, අවසරයි.
ඔව් තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ, දැන් මේ දෘෂ්ටි ගැන කියද්දී දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඒකට කර්මය බලපානවද කියන එක තමයි මට හිතුනේ. ඒ කියන්නේ කර්මය කියලා කියන්නේ දැන් අපි ගොඩාක් පිරිස් ඉන්නවා, ඒ අවශ්‍ය පින්කම් කරනවා, සිල් ගන්නවා, ඒ ආකාරයට මේ මාර්ගයේ දිගටම සෑහෙන කාලයක් තිස්සේ ගමන් කරනවා. නමුත් ඒ අතරම දැන් මේ ආකාරයට නිවරදි විදර්ශනාවක් වැඩිමෙන් මේ නිවරදි මාර්ගයක් ඒ අයටත් ඇහෙනවා. නමුත් ඒ අයට ඒකේ ප්‍රඥාවට ගෝචර නොවෙන්නේ ඒ අය සංසාරේ කරලා තියෙන යම් මොනවා හරි කියන්නේ කර්ම නිසා ඒව ගෙවෙන තාක් කල් ඒ අයට මේ මාර්ගයට වැටෙන්නේ නැද්ද? එහෙම නැත්නම් මොකද කියලා එහෙම නිකන් මට සැකයක් ඇති වුණා. ඇයි ඒක මෙච්චර දැන් ධර්මය ඕන තරම් ඇහෙනවා. නමුත් ඒ අයත් මේ මාර්ගයේම ඉන්නවා. දැන් සංසාරයෙන් එතර වෙන්න ඕන කියන අදහසින්ම තමයි ඒ අයත් යන්නේ. නමුත් ඒ අයගේ ප්‍රඥාව නිවර්දි ප්‍රඥාවක් බවට පත් වෙන්නේ නැහැ කියලා මම දකිනවා.
ඔව්. ඉතින් ඇත්තටම මේ ඒකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. අපිට එක හේතුවක් කියලා නෙමෙයි, කර්මයක් එක හේතුවක් වෙන්න පුළුවන්. නමුත් ඉතින් තව හේතු නානක් ප්‍රකාර හේතු තියෙන්න පුළුවන්. එකක් තමයි අර මහත්තයා කිව්ව වගේ අපේ නුවණ වැඩෙන්නේ ඉතින් ටික ටික. අපිට එකපාරටම ගැඹුරු නුවණක් අවදි වෙන්නේ නැහැ. අපි ඒ නුවණ වැඩෙන පරිසරයක කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබමින් නිවැරදි දහමක හැසිරෙන්න තමයි අපි තුල නුවණ පුළුල් වීමක් සිද්ධ වෙන්නේ. ඒ නුවණ පුළුල් වෙච්ච පසුබිමක තමයි අපිට මේ බණ ඇහෙන්නේ. නැත්තම් නිකන් ඒවා වචන පමණයි. අපිට කොච්චර බණ ඇහුණත් පොතක් පතක් කියවුණත් ඒකට හරියට සම්බන්ධ වෙන්න තරම් අපේ නුවණ මුහුකුරා ගිහිල්ලා නැහැ. ඒ නුවණ මුහුකුරා ගිය මට්ටමකදී තමයි ගාන්ට ඒ අදාළ වචනය ඇහුණාම, අදාළ වාක්‍ය ඇහුණාම, අදාළ උපදේශ ලැබුණාම, නැත්නම් අදාළ බණ අපිට ශ්‍රවණය කරන්න ලැබුණාම අන්න ලස්සන්ට කනෙක්ට් වෙනවා. ලස්සන්ට මේක අවබෝධ වෙනවා. අපිත් ඒකට දැන් සූදානම් පරිසරයක් අපි තුල ගොඩනැගිලා තියෙනවා. දැන් ඉතින් ඇත්තටම ඕක අපිට පමණක් අදාළ නැහැ. ඕක දැන් බුදුරජාණන් වහන්සේ දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් රාහුල ස්වාමීන් වහන්සේට සෑහෙන අවවාද කරමින් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ගණනාවක් තියෙනවා. සුත්ත නිපාතේ රාහුල සූත්‍රය තියෙනවා, ඊළඟට කන්ද සංයුත්තේ රාහුල සූත්‍ර තියෙනවා, සලායතන සංයුත්තේ රාහුල සූත්‍ර තියෙනවා, ඊළඟට මජ්ක්‍ධිම නිකායේ මේ රාහුල සූත්‍ර තියෙනවා. ඒ වගේ රාහුල ස්වාමීන් වහන්සේට සෑහෙන බුදුරජාණන් වහන්සේ ඒ වගේ අවවාද කර කර මඟ පෙන්වමින් ගිය බවක් පේන්න තියෙනවා. ඒ වගේමයි එක්තරා අවස්ථාවකදී ඒක සූත්‍රයක සඳහන් වෙනවා, බුදුරජාණන් වහන්සේ දකිනවා දැන් නම් රාහුල මේ ගැඹුරු දහම අවබෝධ කරගන්න මට්ටමට පරිණත වෙලා තියෙන්නේ කියලා තමයි ඇවිල්ලා ඊට පස්සේ ඒකට සරිලන අන්දමක දහමක් දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේට තේරෙනවා අර ඒ රාහුල සාමීන් වහන්සේගේ ඉන්ද්‍රයන්ගේ ඒ පරිපාකය, ඉන්ද්‍රයන්ගේ වර්ධනය, ඒකේ මුහු ක්‍රමානුකූලව වර්ධනය වෙලා ඒ ගැඹුරු දහාවක් අවබෝධ කරගන්න පුළුවන් මට්ටමට ඉන්ද්‍රයන්ගේ එක්තරාන්දමක සකස් වීම බුදුරජාන් වහන්සේට වැටහෙනවා. උන්වහන්සේ සතු ඒ අසාධාරණ ඥාන තියෙනවානේ. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානයක් බුදුරජාන් වහන්සේ සතුයිනේ. ඒත් උන්වහන්සේ ඒ ගානට දැකගෙන ඒ අදාළ වෙලාවේදී ඒ අදාළ බණක් කිව්වහම එතකොට අන්න ඒක අහන ඒ ස්වාමීන් වහන්සේ යම් හෝ තැනැත්තා සත්‍යයක් අවබෝධ කර ගන්නවා. නමුත් අපිට එහෙම එකක් නැහැ. ඉතින් අපි නිරන්තරයෙන් නිකන් උත්සාහවන්ත විය යුතුයි. මාර්ගයක් වැඩි යුතුයි. ඒ මාර්ගය වඩනකොට ඉතින් පොඩ 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 අපි තුල නුවණක් වැඩෙන්න පටන් ගනිද්දී ඒ නුවණ වැඩිච්ච පරිසරයක් පොඩ පොඩ මෝදුනාට පස්සේ යම් හෝ වෙහෙත් මොහොතකදී අපිටත් අවබෝධ වේවි. ඉතින් ඔන්න වගේ තමයි ඉතින් අපි තේරුම් අරගෙන යන්න වෙන්නේ. ඒ නිසා ඒ ඉන්ද්‍රිය පරිපාලකයක් ඇති වෙනවා කියන එක ඉතින් කාලාන්තරයක් ගිහිල්ලා වෙන වැඩක්. ඒතර ඒ අවස්ථාව දැනගන්න බුදු කෙනෙකුට පුළුවන්, අපිට බෑ. ඉතින් අපි උත්සාහවන්තව වැඩේ දිගට කරගෙන යන්නයි තියෙන්නේ. ඉතින් ඒකට එකතෙන් අර අපි මතක් කරගත්ත ඒ විවෘත භාවය. අපි දැන් මේ ශ්‍රද්ධාවෙන් අදහන දේ තුල සත්‍ය තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. අපි මේ අපේ කැමැත්ත නිසා අදහන දේ තුල නිවැරදි කියලා අදහන දේ තුල සත්‍ය තියෙන්න පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඊළඟට පරම්පරාවෙන් ආපු මේ අහන දේ තුල සත්‍ය තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. අපි කල්පනා කළා ඇත්තයි කියලා ගත්ත දේ තුල ඇත්ත වශයෙන්ම ඇත්ත තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. එතන මේ දැන්ටමත් සමාජගත වෙලා තියෙන යම් යම් පිළිගැනීම් යම් යම් දෘෂ්ටි අපිත් සලකලා බලනවා අපිට ඇත්ත වගේ පේනවා. ඇත්ත වශයෙන් මේකේ තුල ඇත්ත තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඔන්න ඒ වගේ හරි විවෘත මානසිකත්වයක් සහිතව අපි දිගට තව තව ඉස්සරහට යනවා නම් යම් හෝ අවස්ථාවක අපිට ප්‍රායෝගිකව මේ දහම අපි තුල දකින්නම අවස්ථාව සැලසෙච්ච වෙලාවට තමා තුලම ප්‍රත්‍යක්ෂ ඥානයකින් තමා තුලම නුවණකින් තමාගේ හිත තුලම තමාගේ කය තුලම ප්‍රායෝගිකව දැක ගන්න අවස්ථාව සැලසෙච්ච වෙලාවට පමණයි නිකන් අර තහවුරු වීමක් වෙන්නේ. එතෙක් ඉතින් අපි එක එකනාගේ මුණ බල බලා යනවා, අර බණ අහනවා, මේ බණ අහනවා, අර පොත බලනවා, මේ පොත බලනවා. මොකද අපිට අපි තුල තාම විශ්වාසය තහවුරු වෙලා නැහැ. අපි තුල තාම දහම දැකලා නැහැ. අපේ ප්‍රතිපදාව හරහා තාම දහම ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. අපේ ප්‍රතිපදාව ගැන තාම අපිට විශ්වාසයක් ඉතින් ඒ නිසා ගොඩනැගිලා නැහැ. ඒ යම් හෝ වෙලාවක මේ විශ්වාසය ගොඩනැගුණා නම් තමා තුල දහම දැක ගන්න ලැබුණා නම් ඊට පස්සේ ඉතින් ඔන්න පාර පේනවා. දැන් නම් ඉතින් මේකම තමයි කරන්න තියෙන්නේ. තව තව මේක බහුලීකృత කරන්නයි තියෙන්නේ. එතකොට ඉතින් දැන් ටික කෙලස් වල අඩුවීමක් පේන්න තියෙනවා. කලින් තරම් දැවිල්ලක් නැහැ. කියලා අන්න පොඩ පොඩ තමන්ට මාර්ගය පැහැදිලි වෙන්න පුළුවන්.
ඊළඟ දහම් ගැටලුව සන්ධ්‍යා මිරිහානට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ මට මේ ගැටලුවක් තියෙන්නේ මේ එදිනෙදා ජීවිතේට අපි අනිශ්චිත බව යොදා ගන්නකොට අපි යම් වැඩක් කරනකොට අනිශ්චිත බවයි සිහියත් සමතුලිතව අපි යොදා ගන්නවාද? එහෙම නැතිනම් වැඩේ කරන කාලයේ පරාසය තුලදී වැඩයට සිහිය යොදාගෙන ඊට පස්සේ ආයිතර විදියට යනවද කියන්නේ? දැන් උදාහරණයක් විදිහට ස්වාමීන් වහන්සේ එළවලු කපුනම අවස්ථාවක් වගේ අපි මොකද කරන්න ඕනේ? වැඩක් කරන අවස්ථාවේ කොහොමද තියෙන්නේ?
ඔව් මට නම් හිතෙනවා දැන් ඇත්තටම මේ දැන් ওই සරල ක්‍රියාකාරකම් වලදී අපිට ওই දෙකේ මැද, ඒ කියන්නේ වැඩේට ඕන්ට වඩා බැහැලත් නැහැ, හිත සම්පූර්ණයෙන් වෙනතක ගිහිල්ලත් නැහැ. ඒත් එළවලු කැපීමත් සිද්ධ වෙනවා, අපි සිහිනුත් ඉන්නවා, හිත වෙන තැනක ගිහිල්ලත් නැහැ. හැබැයි එළවලු කැපීම අස්සට රිංගගෙනත් නැහැ. ඒත් ඔතන තමයි එක්තරාන්දමක බැලන්ස් එකක් තියෙන්නේ. එක්තරාන්දමක අර දැන් හිතන්න දැන් ආනාපාන සතියක් වඩනකොට අපිට පුළුවන් නේ අර ආනාපාන සතිය කයට කරගන්න දීලා, එමත් නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසය කයට කරගන්න දීලා අපිට පුළුවන් පැත්තකින් ඉඳන් බලන්න. ඔන්නේ දෘෂ්ටි කෝණය අපි ටික ටික ඉගෙන ගන්නවානේ, ඔන්නේ ක්‍රියාකාරකම අපි ටික ටික ඉගෙන ගන්නවානේ. අපි ඒකට අත දාන්න යන්නේ නැහැ, කය හයියෙන් හුස්ම ගන්න යන්නේ නැහැ, ඒ වෙනස්කම් කරන්න යන්නේ නැහැ. කයට ගිනවා කැමති විදිහට හුස්ම ගන්න. මම ඉන්නේ අඩියක් පස්සට වෙලා හරියට නිකන් අර ඉස්පිරිතාලයකට ගිහිල්ලා මේ ඇඳක වැතිරලා ඉන්න මිනිස්සෙක් හුස්ම ගන්න දිහා බලනවා වගේ අපිම අපේ මේ කය හුස්ම ගන්න දිහා වෙනත් කෙනෙක් දිහා බලනවා වගේ බලනවා. ඒතර ඔතන තියෙනවා එක්තරාන්දමක ඒ සතිමත් භවයේ පරතෝ බැල්මක්. ඒතර ඒක ඇත්තට මේ සරල ක්‍රියාකාරකම් වලදී තමයි කරන්න උත්සාහත් වෙන තියෙන්නේ. මොකද හුඟක් කාලවට අර මනස යොදවලා කල්පනා කළා, මුලේ කල්පනා කළා කරන් තියෙන වැඩවලදී අපි නොදැනුවත් ඒක අසර රිංග ගන්නවා. හිතන්න අපිට ලියුමක් ලියන්න ඕනේ. හිතන්න අපිට ගානක් හදන්න ඕනේ. නැත්තම් පරිගණකයක් පාවිච්චි කරලා අපිට මොකක් හරි වැඩසටහනක් සකස් කරන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න ඕනේ. ඉතින් ඒ වගේ තැනකදී අපි නොදැනුවත්වම අර මේ මොලේ ඉන්වෝල්වමන්ට් එක නැත්තම් මේ මොලේ තියෙන සහභාගීත්වය හුඟක් බරපතල නිසා ඒ වැඩේ තියෙන බාහිර දෝර බව වැඩි නිසා නොදැනුවත්ව මේක අස්සට අපි රිංග ගැනීමක් කරනවා. අපිට අර බැලන්ස් එක තියාගන්න ටිකක් අමාරුයි. නමුත් ඉතින් එළවලු කපනවා වගේ දෙයක්, එහෙම නැත්නම් මිදුලක් අතු ගන්නවා වගේ දෙයක්, ගයක් අතු ගන්නවා වගේ දෙයක්. මේ සරල වැඩිය කල්පනා කර කර මොලේ කල්පනා කර කර කරන දේවල් නෙවෙයි, බොහොම සරල ක්‍රියාකාරකම්. ඒ වගේ තැන්වලදී ඔන්න ඔය මධ්‍යස්ත බව පවත්ව ගන්න පුළුවන් නම් ඒක වටිනවා.
ඉතා පැහැදිලි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ආනන්ද පියාණන් ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
සලවම් කෙටි විරාමයකින් පස්සේ වහන්සේ තමත සම්බන්ධයම ලැබීම භාග්‍ය කොට සලකන ඔබ වහන්සේ මෝල්ඩින් එතරටයොස් ඔස්ට්‍රේලියාවේ විසිත අන්තවල තීරණ අපිට ධර්ම දේශනා කරලා වහන්සේ මුණගැසිලා වහන්සේ බුදුන් වහන්සේගේ උපදෙස් පරිදිම වගේ කරසිකෝයේ තාධිකන් අනුගමනය කරමින් අපිව දැකලා අපිට ආස්ථාව සලසල දුන්නා. මේ අපිට සාකච්ඡා කරලා වහන්සේ මුණගැසිලා දානය අප්‍රාණයන් තිබිලා පින්කම් කරගන්න අපිට අසීරු අස්ථාවයන් දීප්තත්ම කරගන්න වහන්සේ සලසා දීම ගැන වහන්සේට ඉස්සලම පින් අනුමෝදන් කරනවා. වහන්සේට මේ භවයේ තීම නිවන්න හෝදේවාය කියලා මේ උත්සම් කම නිසා ඒ වායකට ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන එකම ඒකම මගේ පොඩි ගැටලුවකට මම ඉදිරිපත් කරන්න කැමති. මේ ස්වාමීනාට උපාදානය නිසා මමත් ඇත්තෙන්නේ මේ උපාදානය නිසානේ. ඒක උපාදානය නැති කරගන්න යමක් දැක්කහම ඒක හැලීම ගැටීම නැති කරගෙන ඒක ගැන අනිත්‍ය වශයෙන් බලලා ඒක පංචස්කන්ධයක් වශයෙන් දැකලා ඒක ඒ වෙලාවේ ඒකට තියෙන ඇලීම ගැටීම නැති කරගෙන මේ උපාදානය ඇති වෙන එක තාවකාලිකව කිරීම ප්‍රැක්ටිස් කරලා ඒකට යමක් ඒක දිනු කරගන්න පුළුවන් නේද කියන එක ගැන පොඩි අදහසක් ඉදිරිපත් කරනවා.
ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ටිකක් දුරට ඒකේ සාර්ථකත්වයක් තියෙනවා. මොකද දැන් අපි බණ අහලා තේනවා, බුදුරජාණන් වහන්සේ කියලා තේනවා මේවා අනිත්‍යයි, මේවා දුකයි, මේවා අනාත්මයි, මේවා එක කරනකවත් කෙනෙක් පුජ්‍යලයක්මම එක් නැහැ, මේක අවිද්‍යාවත් පදනමක තමයි එහෙම ගොඩනැගීමක් වෙන්නේ කියලා එහෙම බුදුහාඳුරෝ කියලා තියෙන එක මතක් කරගෙන අපේ හිත ඇතුලේ යම්කිසි දෙයක් ග්‍රහණය කරද්දී, දැඩි බල්ල ගද්දී, ඒකට ආසාවෙන් බැඳෙද්දී අර කියපු බණ මතක් කරගෙන අපිට චුට්ටක් ඒක හිතෙන් නිදහසක් ඇති කරගන්න, උපාදාන වලින් හිත පොඩ්ඩක් බේරගන්න උත්සාහත් වීමේ වැරද්දක් නැහැ. නමුත් අර ප්‍රශ්නේ තියෙන්නේ අපි උපාදාන රහිත හිතක් ප්‍රත්‍යක්ෂ කරගන්න නම් භාවනාවක් අවශ්‍ය වෙනවා. ප්‍රත්‍යක්ෂ කරගන්න නම් එක්තරා අන්දමක විපස්සනාවක්, සතිපට්ඨානයක් අවශ්‍ය වෙනවා. මේ සතිපට්ඨානයක් වැඩීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ උපාදාන රහිත හිතක් කෙනෙකුට తాවකාලිකව අත්දකින්න ලැබෙන්නේ. දැන් හිතන්න අපි අද කතා කරපේ ධාතු මනසිකාරයේ ඒ හොඳට ප්‍රගුණ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ. ඔන්න යාට පුළුවන්කමක් ලැබුණා අනිශ්චිතව වාසය කරන්න. දැන් මේ අවබෝධය පිණිස පාවිච්චි කරපු ඒ භාවිතා කරපු ඒ ධාතුන්ගෙන් හිත නිදහස් වුණා. ඒ රූපස්කන්ධයෙන් හිත නිදහස් වුණා. අපි හිතමු නිකමට යා ගිහිල්ලා වේදනාස්කන්ධේ පැටළුණෙත් නැහැ, සංඥාස්කන්ධයේ පැටළුණෙත් නැහැ, සංස්කාරස්කන්ධයක පැටළුණෙත් නැහැ, විඥානස්කන්ධයක පැටළුණෙත් නැහැ. එහෙමනම් තමයි අන්න ප්‍රශස්ත මට්ටමකින්ම ඒ අනිශ්චිත මට්ටමක් යෝගාවචරයේ අත්දකින්නේ. ඒකයිල එකතකින් කියන්න පුළුවන් ඒ ප්‍රතිපදාවක් කරහා, ප්‍රායෝගික වැඩපිළිවෙලක් කරහා තමයි යා ඒක අත්දැක්කේ. ඉතින් ඒක ඒ ප්‍රත්‍යක්ෂ අත්දැකීමයි නිකන් අර අපි බණ ටිකක් අහලා කවුරු හරි කියන දෙයක් අහලා අර බරපතල විදිහට අපේ හිතේ ආපු ආසාව, බරපතල විදිහට අපේ හිතේ ගොඩනැගිච්ච උපාදානය පොඩ්ඩක් පැත්තකින් තිබ්බා කියන එකේ අතර ලොකු වෙනසක් තියෙනවා.
එහෙමයි සම්මාන. මේක භාවනාවත් සමග මේකම parallel
යොත් ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා. මොකද අපි භාවනා කරන පරිසරයකදී ඒක අර සූක්ෂමව අත්දකින්න, ඒකේ ප්‍රශස්ත මට්ටමකින් අත්දකින්න අපි තුලම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගන්න උත්සාහවත් වෙනවා. ඊට අමතරව ඊට උදව් වීමක් වශයෙන් අපි ටිකක් අර බණ එහෙම අහලා මේකේ යථා ස්වභාවය මේකයි කියලා නිකන් මතුපිට අවබෝධයක් ඇති කරගෙන ඒකත් පාවිච්චි කර කර හිත දැඩි ග්‍රහණයකින් මුදවාගෙන සැහැල්ලුවෙන් තියාගන්න යම්කිසි උත්සාහයක් ගන්නවා. දෙකම දෙකම අවශ්‍යයි. හොඳයි හොඳයි බලමු.
ඊළඟ දහම් ගැටලුව හයත් ඉදිරිපත් කරන්න පුළුවන්.
අපිට
ඔව් තෙරුවන් සන්නයි.
සෝනාස කමිටහන් සුද්ධ කර ගැනීම සම්බන්ධයෙන් තව එක ගැටලුවක් සම්බන්ධයෙන් ඔබ වහන්සේ මහත්තයාට කතා කරන්න හිතුනේ. මේ දැන් සෝනාස කියන පරයන්කයයි සක්මනයි එතන තන කටුක තුනම ගත්තාම ඒ තුනේම තියෙන්නේ එකම මේ එක ස්වභාවයක් තියෙන්නේ. ඉතලා අය මට තිබුණා මේ එන අර අරමුණු දැන් නැතු වෙන කාලේ වහන්ස මෙහෙම කරන්න බව දිග කරගන්න කියන මේකත් එක්ක කරන් යනකොට මට දැනගත් දැක්ක අවස්ථා තුනක් මේ තුනේ දින එකට මේ ස්වභාවය කියන අරමුණු නැතු වෙන කාලයක් තියෙනවා. ඒකම සමහරට අර ඇතුළත කතා ගොඩාක් ඈත් වෙලා ඒක සමහරලාට බොඳ වෙන එකත් එක්කම අර අරමුණු වෙන ස්වභාවයක් දකිනවා. අරමුණු නැති ස්වභාවයේ ඉන්නවා. ඒකම සමහර බොඳ වෙනේමටත් සමහර ඇලීම් තියෙන තැන්වලදී ඒ බොඳ වෙන එක ඒක ඒක ඒකත් ඒකට ඇලි يعني ඒක බලනවා ඒකත් එක්ක ඉන්නවා ඒක කියන අර ඒක නිකන් ළඟට අරන් බලනවා වගේ දෙයක් වෙනවා කියන එක. දැන් ඊට පස්සේ වෙනදී සසනහස දැන් මට මේ තුනේදීම වෙනසක් පේන්නේ තුනම එකතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එකක් වෙලා.
හරි.
ඉතින් එතකොට මට එකපාරව මට අර කියන්නේ හොයාගන්න බැයි දැන් අරමුණු නැතු වෙන කාලයක් හෝ ඇතුළත කතා අර බොඳ වුණු ඒවත් එහෙමම ඒ කියන්නේ මේ වෙලාව ඇතුළතව තව බොඳ වෙනන්න අර ඒ තුනම එකතු වෙලා තියෙන්නේ දැන්.
හරි හරි.
මේ ඒක තමයි තියෙන සන්නහස මේ කරගෙන යන මේ ඒ ස්වභාවය තමයි තුනේම තියෙන්නේ.
හරි ඒක ගැටලුවක් නැහැ. කොහොමත් ඒ කියන්නේ අපිට කියලා අවස්ථා තුනක් නෙමෙයි හතරක් පහක් වෙන්න පුළුවන් ඒ විවිධ මට්ටම් වලින් මුලදී නිකන් ඒකේ විවිධත්වයක් දැනෙනවා. මේ වෙලාවේ අරමුණ ලාව ඉන්නවා, මේ වෙලාවේ අරමුණෙන් ඈත් වෙලා ඉන්නවා, මේ වෙලාවේ අරමුණෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ඉන්නවා. ඒ වගේ අර එක එක මට්ටම් මුලදී දැනෙනවා. පස්සේ පස්සේ හැබැයි නිකන් ඔක්කොම නිකන් ඒක රසවීමක් තමයි තියෙන්නේ. මොනිය ඈතර ඈතර ගිහිල්ලා තිනවා, හිත තමන්ගේ පාඩුවේ ඉන්නවා. දැන් අර ළඟට ඒවා එන්නේ නැහැ. හිත යාගේ හුදකලාව හොඳට පවත්වනවා. ඒක නිකන් નિરાයාසයෙන් පවත්වනවා. ඒක අර කලින් වගේ බරපතල විදිහට චේතනාපූර්වකව අනිත් පැයට එන්න නොදී වළක්වා ගනිමින් පවත්වන නිදහසක් නෙමෙයි. දැන් නිකන් වැඩි අපි හිතමු ලොකු අවධානයක් යොමු කරන්නේ නැතත්, ලොකු වීරයක් යොදන්නේ නැතත් හිතේ නිදහස රැකිලා තියෙනවා. අන්න ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. එතකොට නිකන් අර භාවනා කිරීමක් නැහැ වගේ තමයි. මේකත් භාවනාවක්ද කියලා අහන තරමට මේ වෙන්න පුළුවන්. මෙහෙම අනිත් පැත්තට බලන්න පුළුවන්. අනිත් පැත්තට මෙහෙම බලන්න පුළුවන්. ඔය තත්ත්වය තුළ හිත පවතිනකොට හිතේ මොනවා හරි සංඥා පෙන්නුම් කරනවාද, මොනවා හරි දෙයක පැටලිලා තියෙනවාද, හිත කල්පනා කරනවාද, හිත තුළ ලොකු මමත්වයක් ගොඩනැගිලා තියෙනවාද, එහෙම නැත්නම් හිත සංසුන්ද සැහැල්ලුද, හිත නිකන් සැහැල්ලු සතිමත් බවක තියෙනවාද කියලා සමන්තම් බලන්න පුළුවන්. හිතේ නිකන් බරක් තියෙනවද නැත්නම් සැහැල්ලුවක් තියෙනවද, හිතේ හිරවිල්ලක් තියෙනවද නැත්නම් නිකන් විවෘත බවක් තියෙනවද, හිත එක තැනකට කොටු වෙලා තියෙනවද නැත්නම් හාත්පස පැතිරිලා තියෙනවද කියලා තමන්ම බලන්න
ඕනේ. ඒ සාහස එහෙම දැන් කරන් යනකොට මට තේරෙන එකක් තමයි අර දැන් එක එක දුර්වලතා තියෙනවනේ ඒවට විවෘත කරනවා. මෙන්න මේ දුර්වලතාව තියෙනවා කියලා පෙන්නනවා. ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ යම් කිසි හිතමක තව කෙනෙක් මට කරන එකක් කරා එයාගේ ක්‍රියාවාරා මගේ ඇදිස්සිල්ලක් වුණාම මෙන්න මේක වාගේ තියෙනවා. ඒ කියන්නේ වා කැමැත්තක් නැහැ මේ විදිහට හැමෝම වාට කැමති වෙන්න ඕන කියන ස්වභාවයක් ඇතුළේ තියෙනවා කියලා ඒක ගැන වැඩ කරන්න කියන එකක් පෙන්නනවා.
හොඳයි හොඳයි සම්පූර්ණ නැත්නම්
ඔව්
ඒක තමයි වෙන්නත් තියෙන්නේ. ඒක තමයි වෙන්නත් තියෙන්නේ. ඒකමයි බුදුරජාන් වහන්සේ දේශනාත් කරන්නේ. දැන් අර සූත්‍රයක් එනවා නගරූපම සූත්‍රය කියලා. ඉතින් ඒකෙදී බුදුරජාන් වහන්සේ සතිමත් බව හා සම්බන්ධයෙන් ওই කාරණාව පැහැදිලි කරනවා. සති දෝවාරිකෝ භික්කවේ අරිය ශාවකෝ සාවජ්ජම් පජහති අනවජ්ජම් භාවේති සුද්ධං අත්තානම් පරිහරති. මේ සතිමත් බව නැමැති දොරටු පාලකයා දැන් හරියට නිකන් අර දොරටුව ගාව ඉඳගෙන නිවැරදි අය යහපත් අය පමණක් එන්න දෙනවා. අයහපත් අයට නරක අයට අපි හොරුන්ට පීඩා කරන අයට යන්න දෙන්නේ නැහැ. ඒතර ඒ අය වළංගු වළක්වනවා. එයා එතකොට මේ රාජධානිය රැකගන්නවා මෙන්න මේ දොරටු පාලයා විසින්. ඒ වගේ දෙයක් මේ සතිමත් බව නැමැති දොරටු පාලයාත් කරනවා අපේ හිතට. එයා බලනවා මේ දැන් ඇසුරු කරන එක හොඳ එකක්ද නැත්නම් නරක එකක්ද? මේක යහපත පිණිස තියෙන එකක්ද අයහපත පිණිස තියෙන එකක්ද? එහෙනම් පුළුවන් තරම් අයහපත් දේවල් ටික අයින් කරලා දානවා. යහපත් දේවල් ටික විතරක් ලං කර ගන්නවා. ඉතින් ඒ හරහා බුදුහාඳුරුවෝ කියන සුද්ධං අත්තානම් පරිහරති. දැන් එන්න එන්න පිරිසුදු ආත්ම භාවයක් පරිහරණය කරන්න පෙළඹෙනවා. මොකද හිතට දැන් දරන්න අමාරුයි රොඩු. හිතට දැන් දරන්න අමාරුයි කුණු. හිතට දරන්න අමාරුයි කෙලෙස්. ඒක මොකද බරට දැනෙනවා. ඒක බොහොම පීඩාකාරී විදිහට දැනෙනකොට ඉතින් ඒවා ඉවත් කර ගැනීමේ පුදුම ඌමනාවක් ඇති වෙනවා නේද?
ඒ සංසකේ පොඩි දෙයක් සමහර කෙනෙක් දැන් එකපාරක් දෙයක් වෙද්දී නොසලකා හැරලා ඊට දෙවෙනි පාර තුන පාර හතර පාර එක දිගට වෙනකොට දැන් මේකට අවධානය යොමු කරන්නේ කියන්නේ ඒ ක්‍රියාව තුළ මගේ තියෙන කුණු ටික උඩට එනවා. ඒකට වාගේ අකමැත්තක් ඒකට තියෙනවා. දැන් අර පිටතේ ක්‍රියාව තුළ ඒක ගුරුවරයෙක් ඉන්නවා කියන කතාව මට දැන් කියන්නේ වැටහෙනවා. කියන්නේ මගේ තියෙන කුණු ටික තමයි අතල තේන්නේ කියන එක. එතකොට මේ දැන් ඉස්ම සෝන්ස දැන් මර තව එකක් තම පුරුදු තිබ්බා කියමු. දැන් පරණ පුරුද්දක් තිබ්බා. දැන් මට දැන් ඒකම දැන් ඇත්තට කතාව බොඳුණේකින් කියන මෙන්න මේ පුරුද්ද ඒක මේ දැන් කරන්නේ මම කරමි නොකරමි කියලා පණව ගන්න බැරි කමක්. ඒ කියන්නේ ඒක දැන් එහෙම දැන් පුරුද්දක් තියෙනවා. ඒ කියන්නේ මම ආයෙත් කරන්නේ නැහැ කියලා දැන් බොඳ වෙන කතාවෙන් දැන් එහෙම ඇතුලේ කියන එකක් දැන් ඒ කියන්නේ තේරෙනවා. එකක් හොඳ වෙන ස්වභාවයෙන්ම තමයි මට තේරෙන්නේ. දැන් පුරුද්ද ඒ වුණාට වෙන්නේ ඒක ආය වෙනවා. ඒ වෙනකොට සිහියෙන් වෙනකොට මන්න එතකොට මේ පොඩි සිතුවිල්ලක් එන මේ ඉස්සෙල්ලා පොරොන්දුවක් වුණානේ කරන්නේ නැහැ කියලා බොඳ වුණා නේද කියන එක. ඉතින් අර එතකොට සයන්ස මට තේරෙන්නේ අර පුරුද්ද වෙනස් වෙන්නේ පුරුද්ද කරද්දි ඒකට සිහිය මෙහාවෙtti ඒක දෙවිල යන්නේ කියන්නේ නැතුව මම නෑ කරන්න නෑ කියන කරන්න පැනගුම්මක් මෙතනදි කරන්න බෑ කියන එක මේ අද්දකින්නේ.
ඇත්තටම ඔව් කියන එක ඇත්ත. ඒ කියන්නේ දැන් හිතන්න අපි පුරුද්දට අපි මොකක් හරි දෙයක් කරන්න යනවා. නමුත් ඒ පුරුද්දේ තියෙන බරපතලකම නිසා සමාවට ඒක කෙරෙනවා. හැබැයි දැන් දැනගෙන තමයි කෙරෙන්නේ. තමන්ට වැටහීමක් එනවා මේක පුදුමාකාර අනවශ්‍ය ඇල්මක් මේ හා සම්බන්ධයෙන් තියෙනවා. අවිද්‍යාව මත පදනම් වෙච්ච මුලාවක් මෙතන තියෙනවා. හැබැයි ඒක බොහොම ප්‍රබලයි. ඒ නිසා තාමත් මේක කෙරෙනවා. හැබැයි දැන් අර ඒ යම් පමණක අවබෝධයක් සහිත පරිසරයක තමයි කෙරෙන්නේ. හැබැයි ඕක දැන් වැඩිදුර යන්නේ නැහැ. හැබැයි ওই විදිහට ටික 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 ඒ අපේ තියෙන ඒ අවබෝධය වැඩි වෙන්න අවධානය වැඩි වෙන්න සතියේ රැකවරණය වැඩි වෙන්න ඒ පුරුද්දට දැන් අර කලින් තරම් අපිව මැඩපවත්වගෙන කිසිම සිහියක් නැතුව කඩාගෙන බිඳගෙන අපිව පාගගෙන යන්න තරම් හැකියාවක් නැති වෙනවා. පොඩ පොඩ අර ඒ කියන්නේ අනුසය ධර්මයන්ගේ ප්‍රහාණයක් ඒ වගේ දැනගෙන දැකගෙනම තමයි සිද්ධ වෙන්නේ. ආශ්‍රව ධර්මයන්ගේ ප්‍රහාණයක් දැනගෙන දැකගෙනමයි සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ඒ සංස අර එතකොට අර මේ ඒ කියන්නේ පුරුද්ද දෙනවා. එතකොට ඒ වගේම මේ කියන පැනවීමක් කරන්නේ කොහොමද මම කියන අර මේක මේ දැන් හදාගත්ත එකනේ අපි කරන්නේ. දැන් සිල්පද වල දාගෙන උනත් මෙහෙම කරන්නේ අරිහෙම කරන්නේ කියලා දාගෙන කරන කන් තින්නේ. එතනත් ඒ කියන්නේ කෙනෙක් හැදිල්ලක් කරනවානේ සංහංශ.
කෙනෙක් නොහදාත් ඉතින් නොකර ඉන්න පුළුවන්.
ඒ කියන්නේ දැන් දාර මට දැන් පිළ මෙහෙම යනකොට පැනවීමක් කරගෙන කරන්න
කියන්නේ ඔව් මමෙක් කියලා හදාගන්න විදිහක් නැහැ. ඒක හරි
අන්න හරි ඔව් එහෙම කරගන්න බැරි විදිහක් දැනෙනවා
කියන එක. ඒ කියන්නේ ඇත්තට මම කියලා කෙනෙක් හැදෙන්න නම් සංස්කරණ ටිකක් කෙරෙන්න ඕනේ. සංස්කරණ නොකරන පරිසරයක දැන් කො මම කියලා ඉතින් එහෙම මොකක් පනව ගන්න විදිහක් නැහැ.
එයාට දාගන්නෙත් මේක කරන්නේ කියන එක පොත වෙනවා. ඊට පස්සේ අර කරනකොට මෙහෙමක දාගත්ත කෙනෙක් බොඳ වෙනවා කියන එක තමයි මේ අත්දකින්නේ මේ ස්වභාවයේදී.
ගැටලුවක් නෑ මන්න හිතන්නේ. ඒ කියන්නේ නිකන් හිතේ අර සැහැල්ලු නිශ්ශබ්ද මානසිකත්වේ පවත්වන්න. එතකොට අපේ අතින් සිද්ධ වෙන ඔය වගේ පුරුදු පැටලැවිලි මම තනා ගැනීම කෙනෙක් තනා ගැනීම ටික පොඩ පොඩ තේරෙන ගනිමි.
හොඳයි සන්නහස පහන්සිට පොහොත්ෙන් තේරුවන් සන්නහස.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ශාන්ති මෑණියන් ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි.
ඔව්.
ස්වාමීන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට ඉදිරි ප්‍රාතිහාර්ය තිබුණානේ. ඒ නිසා සොරුන් පහර දෙන බව දැනගෙන හිටියා. නමුත් ස්වාමීන් වහන්සේ සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුට පිරිනිවීම සිදුවන එක දැනෙන්නේ නැහැ. දැනෙනවා සංඥා ඇති වෙනවද? කලින් එක එක ප්‍රශ්නය ස්වාමීන් වහන්ස. අනිතික දැන් මම අහලා තිනවා ස්වාමීන් වහන්ස, සාමාන්‍ය මිනිස්සු අතලො හැමදා හැමෝම නෙමෙයි, සමහර අය මෙහිම මේ මරණ වේලාව කාලය එහිම දිනය පට පටන් සමහර අය කලාතුරකින් එහිම දැනුම් දීලා තිනවා. ඒ කොහොමද ස්වාමීන් වහන්ස එහෙම වන්නේ? එතකොට සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුට මේම දැනුම් වීමක් එහෙම ඥානයක් තියෙනවද?
ඒක නම් මටත් ඉතින් හරියටම ඍජුව ඔව් හෝ නැහැ කියලා පිළිතුරක් දෙන්න අමාරුයි. මමත් ඉතින් රහත් වෙලා නැහැනේ, ඉතින් බලන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. මේ හැබැයි ඉතින් හුඟක් වෙලාවට රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා ප්‍රකාශ කරපු බවක් පේන්න තියෙනවා. බොහෝ අවස්ථාවන්වලදී රහතන් වහන්සේලා ඇවිල්ලා ප්‍රකාශ කරනවා, ස්වාමීනි මගේ ආයු සංස්කාරය හරින්න දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ, මගේ ආයුෂ දැන් අවසානයි කියලා බුදුහාමුදුරන්ව වැඳලා පැදකුණු කරලා ගිහිල්ලා තමයි පින්නුවන් පාන්නේ. එහෙම අවස්ථාවන් බොහෝ විට ත්‍රිපිටකය පුරා දකින්න ලැබෙනවා. හැබැයි ඉතින් එහෙම නොපැමිණි රහතන් වහන්සේලත් ඇති. ඒ නිසා හරියටම මටත් හිතාගන්න බැහැ මේ සියලුම රහතන් වහන්සේලාට හරියටම මෙන්න මේ දවසේ මෙන්න මේ මොහොතේ පිරිනිවන් පෑම සිද්ධ වෙනවා කියලා දැනෙනවද කියන එක ගැන මටත් එච්චර අවබෝධයක් නැහැ. ඒක එක පැත්තක්. අනිත් එක තමයි සාමාන්‍ය රහතන් වහන්සේලා නොවන ඇතැම් අයටත් මෙන්න මේ අහවල් දවසේ තමයි තමන්ගේ මරණය සිද්ධ වෙන්නේ කියලා කලාතුරකින් වෙච්ච අවස්ථාවක් තියෙනවා. එහෙම අවස්ථාවන් උදාහරණ වශයෙන් කියන්න පුළුවන් ඔය යෝගාශ්‍රම සංස්ථාව පිහිටෙව්ව ඒ කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ පඬිතු සාමින් වහන්සේට එහෙම දෙයක් වෙලා තියෙනවා. දැන් උන්වහන්සේට උපස්ථාන කරමින් අනිකුත් ස්වාමීන් වහන්සේලා කටයුතු කරලා තිනවා. උන්වහන්සේට වයස එතකොට 102ක් වගේ වෙනකොට උන්වහන්සේ නිකන් බොහොම උත්පලව තමයි ඉඳලා තියෙන්නේ. ඇඳෙන්වත් නැගිට ගන්න බැරිව තමයි ඉඳගෙන ඉඳලා තියෙන්නේ. හැබැයි අපවත් වෙන දවසකට වගේ කලින් උන්වහන්සේ නැගිටලා අනිත් අයත් ඔක්කොටම ඉන්න කියලා බණ ටිකක් කියලා මම මේ හෙට අපවත් වෙනවයි කියලා මේ එක්තරා අන්දමක ප්‍රකාශයක් කරලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ආයෙත් ඉතින් සාමාන්‍ය දේ ඉඳලා තියෙනවා. හැබැයි අනිත් දවසේ කියපු වෙලාවට අපවත් වෙලක් තියෙනවා. ඒ නිසා සමහර ජීවිතවල මේ වගේ දේවල් ඉතින් පේන්නත් තියෙනවා. ඉතින් හැමෝගෙම නම් නැහැ. ඇතම් කෙනෙක්ට මේ වගේ ඉතින් විරල හැකියාවන් තිබිලා තියෙනවා.
ඔබ පැහැදිලි ස්වාමීන් වහන්සේ ඒක. ඒකට ස්වාමීන් වහන්සේ ස්වෙතඥ කෙනෙක් එහෙම කියනවා නම් එයාට මොකද එහෙම එතකොට යම්කිසි
ඥානයක්
පහළ
වෙලාද එහෙම
කියන්නේ?
දන්නේ නැහැ. ඒක තමයි සමහර විට ඉතින් දෙවි කෙනෙක් වගේ හරහාම කරි දැනුවත් කිරීමක් වෙන්න විදිහ තියෙනවා. යම්කිසි එහෙම දේවල් වෙන්නත් ඉතින් බැරි නැහැ. සමහර විට තමන්ට ඒ වඩපු ගුණයක් හරහා මෙන්න මෙච්චර තමයි ඉතින් මේක තව යන්න තියෙන්නේ කියලා නිකන් අර හැඟීමක් පහළ වෙන්නත් ඉඩ තියෙනවා. හරියටම අන්න අහවල් ක්‍රමයටමයි මේක වෙන්නේ කියලා ස්ථිර වශයෙන් කියන්න දන්නේ නැහැ.
අවසරයි ස්වාමීන් වහන්සේ, ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස, මේක භාවනා පිළිබඳ පැහැදිලි කර ගැනීම.
ඔව්
ස්වාමීන් වහන්ස, මම ආනාපාන සති භාවනාව කරනකොට ඒක සතියෙන් යුක්තව කරදරයක් නැතුව කරනවා. ඉතින් ආනාපානි හුස්ම සියුම් වෙලා ඒක වෙනස් වීම පෙනී පෙනී ඒක ගෙවිලා ගියාට පස්සේ සිතුවිලි දිහා බලනවා. සිත දිහා එතකොට සිතුවිලිත් ක්‍රමයෙන් අඩු වෙලා ස්වභාවයකට යනවා. ඉතින් මේ ළඟදී අර නිව්කාසල් වලදී පවත්වපු භාවනා වැඩමුළුවේදී ඔබ වහන්සේට මේක මේ ඉදිරිපත් කරපුවාම ඔබ වහන්සේ කිව්වා සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී ඔය වගේ අවස්ථාවක් ඇති කරගන්න බලන්න කියලා. ඉතින් ඒ පිළිබඳව තමයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය. එතකොට මට ඒක හරියටම පැහැදිලි වුණේ නැහැ. මම හිතන විදිහට ඔබ වහන්සේ අදහස් කළේ අර දැන් කරන ක්‍රියාවන් සතියෙන් යුක්තව කරමින් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව කරමින් ඉන්න කියන එක හරහා මේ හිත වඩන්න තියෙන එකද? ඒක පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
ඔව්. දැන් හිතන්න, දැන් මෑණියෝ භාවනා කරනකොට ආනාපාන සතිය වඩලා ඊට පස්සේ අපි තුමු ධාතු මනසිකාරයක් හරි වේදනානුපස්සනාවක් හරි ඍජුව චිත්තානුපස්සනාවක් හරි එහෙම වඩාගෙන යනකොට හිත මොකක්වත් ඇසුරු නොකරන හිත සැහැල්ලු වෙච්ච උපාදාන රහිත තත්ත්වයක් අත්දකින්ව නේද?
එහෙමයි.
ඔන්න ඔය தත්ත්වය මං කියන්නේ. නැතු නිකම්ම සතියෙන් ඉන්න තත්ත්වයක් නෙමෙයි දැන් මේ කියන්නේ. ඔන්න ඔය උපාදාන රහිත කිසිවක් ඇසුරු නොකරන තත්ත්වය පුළුවන් ද අපිට තව ටිකක් පතුරවන්න? දැන් මේ මෑනියෝ හිතන දැනට අත් දකින්නේ ඒ හැකියාව තියෙන්නේ ගොඩනැගෙන්නේ පරයන්ක භාවනාවේදී කියලා. දැන් එහෙම පරයන්ක භාවනාවේදී වුණත් හිතන දැන් මට ඒක කරගන්න පුළුවන් විනාඩි 10යි කියලා. ඊට පස්සේ මම උත්සාහ කරන්න ඕනේ මේ 10 තව ටිකක් වැඩි කරගන්න. 10 15 කරන්න. 15 20 කරන්න. 20 30 කරන්න. ඒ වගේ දැන් මේ හැකියාව තව තව පරයන්කේ තුලමත් මම ටිකක් වඩන්න ඕනේ. තව තව පතුරව ගන්න ඕනේ. ඒසෙ ඒක හොඳට පැතිරෙනකොට ඊළඟට මම උත්සාහ කරන්න බැරිද මට මේක දැන් සක්මනේදිත් ගන්න. ඊළඟ දැන් සක්මනේදිත් ඒ తත්වේම දැන් මොකද හිතේ අපි ඕක පුරුදු කරන්න හිතරණයන් මේක හුරු දෙයක් බවට පත් වෙනවනේ. දැන් මනසේ පවත්වන්න හැකි తත්වයන් බවට මේක මනස තේරුම් ගන්නවා. දැන් මේකට මුලින් නම් හරි අමාරුයි. විපස්සනා ක්‍රම වඩලා, ධාතු මනසිකාර වඩලා, ආනාපාන සති වඩලා, චිත්තානුපස්සනා වඩලා, වේදනානුපස්සනා වඩලා සෑහෙන මේ ව්‍යායාමයක් දරලා තමයි මෙතෙන්ට එන්න තියෙන්නේ. හැබැයි දැන් මේ ප්‍රතිඵලය තුල අපි තව තව ජීවත් වෙන්න. මේ ප්‍රතිඵලය බහුලීකృత කරන්න. එතකොට මේ ප්‍රතිඵලය තුල හිත හොඳට පීටන්න පටන් ගන්නවා. හිත හඳුන ගන්නවා. හිතේ මේ ප්‍රතිඵලය හොඳට රෙජිස්ටර් වෙනවා. දැන් බලනවා අර අච්චර දඟලන්නේ නැතුව, අච්චර ව්‍යායාමයක් කරන්න නැතුව බැරිද මට මේ ප්‍රතිඵලය තුලට කෙලින්ම හිත දාන්න? දැන්තර සක්මනේදී ඕක කරලා බලන්න. දැන් ඒක එක පාටම නෙමෙයි. අර වගේ පරයන්කේදී සෑහෙන පය භාගයක් විනාඩි 35ක් 40ක් ඒ தත්ත්වය තුළ හිතර යම් පමණක අත්දැකීමක් ලැබුවාට පස්සේ මේක හිතර ටිකක් අභියෝගයක් දෙන්න බැරිද ඉතින් ඔයාට ඔතන නිකන් ඉන්න මේ සක්මනේදීත් කියලා දාලා බලන්න. ඒතර කැඩේවි ඉතින්. වැඩි වෙලාවක් ඉන්න බෑ. විනාඩියයි දෙකයි ඉන්න පුළුවන්. ආයෙත්ින් පේන දෙයකට හිත යනවා, ඇහෙන දෙයකට හිත යනවා, ආයෙ හිතවිල්ලකට හිත යනවා. ඒහෙලා ඉතින් අර අනිශ්චිත බව කැඩෙනවා. ඒ කැඩීම හරහා තමයි දැන් අපි තව ඉස්සරහට යන්නේ. අතු ආර අතන ඉඳීමත් වැඩගත්, ඉඳීම බහුලීකృత කිරීමත් වැඩගත්. මේ ඊට පස්සේ තව දියුණුවක් ඇති වෙන්නේ අන්න අර ඒක කැඩෙන මොහොතක් පාසා ඒ කැඩෙන කෙලෙස් හඳුනාගෙන ඒවා දුරු කරගෙන යන ගමන තුළ තමයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මගේ දැනට සක්මන් භාවනාව නම් විතරක් හොඳට කෙරෙන්නේ නැහැ. එතකොට මම සක්මන් භාවනාව තව මේ වැඩිපුර බහුලීකරණය කරන්නත් හිතට ගත්තා. එතකොට ඒක මම කරන්නම් ස්වාමීන් වහන්සේ වහන්සේගේ උපදෙස් පරිදි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අර දිනදා කටයුතු කරනකොට නම් මට සතිය පවත්වන්නේ මේ ටිකක් අමාරුයි. එතකොට අර උපවහන්සේ අර කියපු පරිදි සරල ක්‍රියාවක් අරගෙන ඒ තුල පුළුවන් තරම් සතිය පවත්වමින් ඒක මේ වර්ධනය කරන්න
මම උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ. කමක් නැහැ. කමක් නැහැ. يعني අර දැන් ඔය අපි කතා කරපු தත්ත්වය තව හොඳට තහවුරු වෙන්න ඕනේ. ඒක බහුලීකృత වෙන්න ඕනේ. ඒක නිකන් මෑනියන්ට තමන්ගේ නිකන් gedara වගේ බවට පත් වෙන්න ඕනේ. එතකොට ඔය එදිනදා කටයුතු වලදිත් ඔය தත්ත්වය ඒවි. තාම ඒකට නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. දැනට හොඳට අර භාවනා කරනවා කියලා කරන තැන්ටකේදී ඔය தත්ත්වය හදාගන්න තනාගන්න ඒ තුල හිත පවත්වන්න උත්සාහත් වෙන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මම මේ අර ගෙදර වැඩ කරද්දී මේ කරන දේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව යම් දුරකට කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ.
හරි.
දැන් සමහරක් දේවල් තියෙනවා දැන් හිතේ තියාගත යුතු ඒවා මතක තියාගත යුතු ඒවා. දැන් උදාහරණයක් විදිහට මේ කාර්යාලයේ කරන වැඩ හරි වෙනත් වැඩගත් වැඩක් හරි.
ඔව්.
එතකොට
ඒ වගේවත් ඉතින්
මතකේ තියාගන්න
අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. නෑ ඒ ටිකත් අයින් කරන්න. නෑ නෑ ඒකත් උපාදානයක් තමයි. ඒකත් කොලේක ලියලා දාන්න නැත්නම් ලැප්ටොප් එකේ කම්පියුටර් එකේ ලියලා දාන්න. හිත පුළුවන් තරම් හිස්ව තියාගන්න. හිතට බරක් දෙන්න එපා දැන්. හිත ලව්වා හිතවන්න යන්න එපා. උමනාවෙන් චේතනාපූර්වකව හිත ලව්වා හිතවන එක පුළුවන් තරම් අඩු කරා. ඒ වෙනුවට ඔය එක්සයිස් පොතක් පාවිච්චි කරන්න. දේවල් මේ කියන්නේ පොතට බාර දෙන්නේ මේ වැඩ ටික. මොකක් හරි ෂෙඩියුල් එකක්, කැලෙන්ඩර් එකක් පාවිච්චි කරලා මේ වැඩ ටික ඒක ලියලා දාන්න. හිතේ ඔයා කල්පනා කර කර ඔයා හිතේ පළපදියම් කරගෙන ඒවම මතක් කර කර ඉන්න එක වළක්වන්න. ස්වාමීන්
වහන්සේ දැන් සමහරක් කියලා හිතට හොඳට කා වැඩිලා.
ඔය ඒක ඒක තින් කොහොමද? ඒක තමයි වෙලා තියෙන්නේ. එහෙම ඒ ටික පස්සේ ආවි. නමුත් උමනාවෙන් කව වද්දන්න යන්න එපා.
හොඳයි. එහෙමයි ස්වාමී. ඔබ වහන්සේට තිරුවන් සරණයි.
හොඳයි හොඳයි. හොඳයි. මම හිතන්නේ අදට අපිට ලැබිලා තියෙන ප්‍රශ්නේ පමණයි. එහෙමනම් අද දවසේත් අපි කාලයකට පස්සේ මේ විදිහට මේ Zoom මාර්ගයෙන් එකතු වුණා. මේ විදිහට අපි එක්ක අසු වෙලා රැස් කරගත්තා වූ අද කලල් ගොඩ ඇතර මම වැඩ ඉන්නේ එතන ඉන්න පිරිසත් සහභාගී වුණා. ඉතින් මේ විදිහට අපි එකතු වෙලා මෙම වැඩසටහනට සම්බන්ධ වෙලා ධර්ම ශ්‍රවණයක් කළා. ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙලා රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සිරු ලෝකාසින් සමග බෙදාගමු. අප සිරු දනාටමත් උතුම් නිවන් සුව ආબોධයේ පිණිසම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජහානා කළා පින් අනුමෝදන් කරමු. එතාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ බුතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ දෙපා නමට නමස්කාර කිරීමට අප සියලු දෙනාටම අවසරයි. ශීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං ලැබේන මයා ලද්දං පසි තුන් වන්දී තුන් වරං. සාරිපුත්තාදිකේ දානං ආගතං පටිපාටියා ශ්‍රද්ධා ශීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ සම්පත් ලැබේවා කියා අප සියලු දෙනාම මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.